අපි බලයි යමු මේ නැත්නම් ඉන්න අයගේ වෙලාවත් නැති වෙනවනේ මේ එක්කෙනෙක් ද ඉන්නේ ඉතින් ඒ කෙනාට කරගෙන යමු මේ අපි කතා කරගෙන ගියේ මිශ්‍ර සංදි කොටස නේද පොතක් තියෙනවා තුරු මේටිගේ පද හැදෙන විදිය අපි සූත්‍රය ගැන කතා කළේ නැහැ. නැත්තරම සූත්‍රය ඉන්න ඕන අර කලින් කියපු විදියටම ඉවන්නෝ යන්නවා සූත්‍රයෙන් තමයි හල් යකාරය එන්නේ. ඊට පස්සේ යවතං තලන දකාරාණං ව්‍යංජනානි තලඤ්ඤ යකාරත්තං කියලා සූත්‍රෙන් ලියන්නත් දිග වෙඩි. ඒ නිසා අපි යවතං සූත්‍රය කියලා කෙටියෙන් කියමු. ඒ සූත්‍රයෙන් තමයි මෙන්න මේ ආදේශ ටික වෙන්නේ. එතකොට ඒකත් අපි ඕනනම් සටහනක් දාගන්න. ඒ සූත්‍රය දීලා නැති නිසා නේද? එතකොට මේ 1 2 3 4 5 කියලා රෝමන් ඉලක්කම් වලින් තියෙන ඒ හැම එකක්ම වෙන්නේ අර යවතං සූත්‍රයෙන්. මොකද එතකොට ඒ සූත්‍රයේ කෙටි තේරුමක් මම කියන්නම් එතකොට පැහැදිලි වෙයි. අපි මේකේ උදාහරණ ටික හදුවා නේද ඉතින්? එතන ඉඩක් තිබ්බා නේද අර මෙතන ඒකට අපි සූත්‍රය ලිව්වේ නැහැ නේ. ඒ සූත්‍රය අතරම බාලාවතාරෙත් නැහැ. ඒ රූප කච්චායන ව්‍යාකරණයේ තියෙන සූත්‍රය බාලාවතාරෙදී ඒ සූත්‍රය ගන්නෙ නැහැ. ඒ බාලාවතාරේ සූත්‍ර අඩුයිනේ. සූත්‍ර ප්‍රමාණය අඩුයි අරට වඩා ගොඩක් සූත්‍ර අඩුයි. 200 ගණක් විතර අඩුයි. ඒකේ සූත්‍ර ප්‍රමාණය අඩු කරලා අඩු සූත්‍ර ගණකින් අර අනිත්‍ය වෙයින් කෙරෙන වැඩ කරන්න තමයි හදලා තියෙන්නේ. රාණපදිඨාන බුද්ධ යෝගතෝ සූත්‍රයෙන් තමයි මේ සූත්‍රයෙන් කියන වැඩ ටික බාලාවතාරීදි කරන්නේ. රූප සිද්ධි ඒ වගේදී වෙනම ඒකට සූත්‍රයක් තියෙනවා මේ වැඩේ කරන්න. ඒක නිසා නිකන් ඒක මතක තියාගන්න. දැන් ඔය ආදේශ ටික වෙන්නේ. මේ සූත්‍රයෙන් දෙකේ මේ කියන්නේ යකාරයක් සහිත ත ද න ද කියන අකුරු වලට ච ල ඤ ය කියන ආදේශ වෙනවා කියන එක. කෙටියෙන් කිව්වොත් හල් යකාරයක් එකතු වුණු ත ල න ද මේ වට පිළිවිලින් මේ ආදේශ වෙනවා කියන එක. ඉතින් අර කලින් අපි කියපු ටිකම තමයි. හල්ලපුරෙන්න ඕන මේ වෙහෙම කියන. හල්ලපුරවිලා ඉපස්සේ පරදී භව සූත්‍රෙන් දිත්තය දෙනවා. ඒ ගැලපෙන විදිහට ඒ තැන් වලින් ද්විත්වය වෙනවා. ඒක
කෙලින්ම වෙනවා. ඔව්. අවසරසන චලය චලන්නේ ජකාරත්තම්.
ඔව් ජකාරත්තම්. ජකාරත්.
ව්‍යංජනානිද?
ව්‍යංජනානි පේන්නේ නැහැ ඒකනේ.
හරි ඉතින් එහා කුරු දිනවත් තාත.
මේවා තියෙනවා ව්‍යංජනානි ක ද ඤ ජ කාරත්තම්
සර් මර්දව කියන්නේ
තේරුණා නේද
දැන් මොකද
ජරුත්ද දැන් අර මිත්‍ර සංදියට හිටියා නේද
හිටියා
ඔව් ඒකේ දැන් අර කියනවානේ අල්තා යන්නයි හල් යන්නයි ඔව් මේක මාරුයි නේ මේ පැත්තට ඉන්නවනේ යයන් ඉන්නවනේ මෙතෙන් මේ අපරට පස්සේ නිහල යන්නේ ඉකාරේට නිහල යන්නේ එකතු වෙනවා මෙහෙම ලියන හැම එකේ මේ විදිහටම ලියන්න එපා පොඩ්ඩක් අහන්න ඕනේ ඒ වගේ වුණාම දැන් තියන්න මම ඒකනේ කිව්වේ තියන්න තිබ්බොත් හල් චයන දෙකක් වෙනවා කියලා ඉතින් ඒ තියන්නේ තිබුණු යන්නට තමයි හල් යන්න ආවේ ඒ ආවේ ඉවන්නෝ යන්නවා සූත්‍රේ ඒකෙන් තමයි තියන්නේ තියෙන යන්නට හලේ ආකාරයක් ගත්තේ. පී කියලා තිබ්බා. ඊට පස්සේ ඒක හල් තයන්නයි යන්නයි වුණා. මේ යන්නට හල් ආකාරයක් ගත්තා. ඊට පස්සේ තමයි මේ විදිහට එන්නේ. තියන්න තිබ්බා හල් තයන්න කියන්නයි වෙනවා ඊට පස්සේ යන්නට හල් යකාරය ගත්තා ඊට පස්සේ ඩී කියලා එනවා ඊට පස්සේ හල් ඡයන්නක් වෙනවා මේක ඊට පස්සේ දිත්තේ වෙනවා පරදේ භව සූත්‍රයෙන් කියලා මේ කිව්වේ නේ
හල් තයන්න
එක පාඩ කරගන්න ඕනේ ඈ ඒකත් කරන්න ඕනේ ඉතින් පස්සේ පදේ හැදෙන විදිය දැනගත්තාම ඉතින් කියන එක තමයි ඉතින් එච් වෙන ඒක ශබ්ද කරන්න ඕනේ වචනේ කියෙදින්නේ නැහැ නේද?
ඒ දෙකම වෙනවලු තමයි.
අල්චයන් නේ. ආ. මුලින්ම දැන් මිත්‍ර සංදි වල එක කියලා පෙන්නලා තියෙන්නේ මෙන්න මේ පළවෙනි අවස්ථාව. හල් තයන්නටයි හල් යයන්නටයි. හල් ඡයනු දෙකක් යෙදෙන අවස්ථාව. පැහැදිලි නේ? තොර අපි මේ පද හැදෙන විදිය සූත්‍ර ටිකේ දාලියා ගත්තනේ. ඒකේ අපි ලිව්වේ නැහනේ අනුපදිට්ඨාන වූත්ත යෝගතෝ කියලා අපි ලිව්වා එක තැනක.
කපන්න.
ඔව් කපන්න කිව්වා නේද? එතෙන්ද ඉතින් ඒක තිබ්බත් ගැටලුවක් නැහැ හැබැයි දැන් රූප සිද්ධි කච්චායන පොත්වල ඒ වෙනුවට තියෙන මේ සූත්‍රය. ඒක හෝ මේක කියලා දාගත්තා. ඇල ඉරකින් දාගත්තා.
දැන් මේක
කරන්නේ.
මොකද?
කොකද?
ඒක ඉදා දුන්නා. අනුපදිඨාන වුත්ත යෝගතෝ.
අනුපදිඨාන වුත්ත යෝගතෝ.
ඒකෙන් තමයි අර කලින් ටික ඔක්කොම
ඉතින් මේකම ලියාගන්න එක වඩා හොඳයි මේකට තිය යටි ඉරක් හරි ගහලා තියාගන්න. කච්චායන ව්‍යාකරණේ මේ සූත්‍රයේ තියෙන්නේ.
අසරලකට යවතන් පරිණතකාරා
ඊළඟට මේ ව්‍යංජනානි ව්‍යංජනානි ච ල ඤ ජකාරත්තං. දැන් පහලට මේ අය අරන් තියෙන්නේ. යවතං ත ල න දකාරාණං ව්‍යංජනං කියන්නේ ඒ ව්‍යංජනයෝ ච ල ඤ ජකාරත්තං දැන්
ඉදා දීපුවේ බී කී යව නෑ
ඒවත් ඔය සූත්‍රේම අර කාර කියන කොටසෙන් එනවා කියලා කියනවා නේ
අල්ලාන්නේ එහෙම
ඒවත් එනවා ඒ සූත්‍රෙම්මයි එන්නේ ඒවා අපි දැනට එච්චර විස්තර වුණ නැහැ තව කියවෙනවා ඉතින් සයන්නක් තියෙනවා නම් සයන්නක් කියනවා පයන්නක් තියෙන තැන්වල පයන් වෙනවා ඒවත් ඒ සූත්‍රය තුනේම කියවෙනවා
සාදර
උඩමදී ටික ලියන්න ඕනේ දැනට ආයෙත් මම ලියන්න නැතුව ඉන්නේ කොහොඳයි මේ දැන් නැත්තම් කොතන මොකද්ද තේරෙන්නේ නැහෙනේ අපි මේ පද හදපු විදිය මම කිව්වේ අර හල් යකාරයට හල් යකාරයට නෙවෙයි ඉකාරයට හල් යකාරයක් එනවා කියන ඒ එන්නේ ওই සූත්‍රේ ඉකාරය හල් යකාරයක් කරනවානේ කලේ නැද්ද එහෙම එදා කලන්නේ නේද ඒකට ලියවෙන්න ඕන ওই සූත්‍රය
දැන් එදා අපි ලියලා තියෙන්නේ
දෙන්නකෝ හදපු පොතක් මට පොඩ්ඩ එදා ලියාගත්තු මහා ප්‍රාණ ජයන නේද ඒකටත් ওই සූත්‍රේමයි මේ සූත්‍රේම තව එක යටතේ කියනවා තව ගොඩක් විස්තර අන්නේ කාර්යකින් කියවෙනවා ඒ වගේ යෙදෙන විදිහ ඉතින් සූත්‍රය ඇතුලේ විස්තර කෙරෙනවා අපිට ඉතින් ඉච්චර ඕන නැහැ දැනට මේකේ තියෙන මේ කරුණු ඔක්කොම කෙරෙන්නේ එකකින් කියලා මතක තියාගත්තම හරි
හරි යටින් දින වචන කරනකොටත් ආයම එකතු
වෙනවා ඔව් ditto වෙනවානේ ditte වෙන්නේ පරදේභව සූත්‍රය පරදේභව කරා හරි හරි
කියන නේද ඔකට
මේක මේ තැන්වල මේ ද්විත්වය වෙන එක නයි පරං යුත්තේ නෙමෙයි ද්විත්වය වෙන්නේ පරද්වේ භවෝඨානි සූත්‍රය. ତොට ඒ සූත්‍ර දෙකම ලියෙන්නේ. එකක්
දැන් අල්තයන් යන්න අල් යකාරයක් වෙන තැන තම අනුපතිස්ථාන
මුත්තයෝ අනිත් ඒ වගේ.
ඒක කපන්නලා දැන් අර ඉවන්නෝ
යන්නවා.
ඒක නේද?
ඔ ඒ කාරයට නෙවෙයි. යන්නට තමයි
යන්න විතරයි
විතරයි ඒක.
ආ. යන්න යකාරයක්
යකාරය වෙන තැන්වල ඉවන්නෝ යන්නවා සූත්‍රය. දෙවෙනි එක ඉඳන් ඉස්සරහට තියෙනවා. අනිත්
හැම තැනකම
ඔව්.
අනුපදී.
අපි එකක් ඉක්මනට හදමු නැත්නම් දැන් ආයෙත් පැටලීවා. එදා හදපු නැති පදයක් කියන්න පුළුවන් කරේ. නජ්ජා. නජ්ජා එක හදමු කෙටි එකක් නේ නේද? නජ්ජා කියන පදේ අපි පස්සේ
කතා කරමු. කතා කරා නේද?
මේකම මකනවා මම මේක සම්පූර්ණ ලියන්නෙත් නෑ යවතන් කියලා විතරක් ලියනවා ඒකට ඇතිනේ නේද ඉස්සරහට ගියත්
ඉවන්නෝ යන්නවා
ඔව්
Thank you.
වන්න කියද්දි දෙකමනේ ඊ ඊ දෙක. නදී කියන්නේ කී කියලා වෙන් වුණා.
යන්නේ ඉස්සරහට යන්නේ.
කල්ියා කාලේ. නදීහු කියන නදී නජ්ජාපදී අහුන් නැද්ද? කොහෙවත් අහුන් නැහැ. මේක තේගමද කියලා අයුව. නදී ගංගා. ඔව්. මොන විභක්තියේද ඡන්ද සුමනාස්ම? නජ්ජා ශබ්ද
කුමාරි
බලලා හොයාගෙන ඉන්න ඊළඟට නේද වර්ණගිරි පුතා නැද්ද?
ඊකානන්දනේ ඉත්‍රිණි කුමාරි
සත්මී එක වචනේ නෝ නජ්ජා කියලා නජ්ජා
තුමිනේ
සුත්‍රේ අපේ සමාජ පුබ්බ මදෝටිත මත්තරන් ඉවන්නෝ යන්නවා ඔක්කොම ඉතිලි යන්න ඕන නැහැ. හරි නේද?
සත්‍යමී නේද කුමාරි මේ
නදියන් තත්තියාවේ නදියා කියලා තියෙනවා. ඔව් නජ්ජා කියලා තියෙනවා.
අවසානමේ
කියල
කලින්
පරද්වේ භාවෝ ඨානි. දැන් වහන්න ඕනේ මගේ. වින ක්‍රියාව බලලා සූත්‍රේ මතක තියාගන්න ඕනේ. නේද? දැන් දිත්තයක් නෙවෙලා තියෙන්නේ. ඒතර සූත්‍රේ මතක් වෙනවා. ව්‍යංජන දිත්තයක්. ඈ? ඊයි තියනේ. ඒක. නෑ ඒක කරේ ඊට කලින් නේ. ව්‍යංජන සම්දි. ඈ? හරි එහෙනම් අපි ඉස්සරහට යමුනේ. හරි ඉස්සරහට යමු. අපි හතරවෙනි අභ්‍යාසය කළේ නෑ නේද?
නෑ.
කියාගෙන යමු බලන්න. එහෙමනම් එහා කෙලවරි ඉඳන් නේද? හරි විලාසයෙන්ම පටන් ගමු. තිස්සෙනි පිටුව. ඔහු කියලා ගන්නේ කොහමද? තස්ස කියන එකේ විභක්තිය මොකද්ද? තස්ස
ඔහුගේ
තොට ඔය පදේ පස්සට ගන්න ඕන. ඔතනදී අර්ථ ගන්න එපා. ඒ පදේ අතහැරලා අපි ඉතිරි ටික පිළිවෙලට කියාගෙන යනවා. අනුන්ගේ නෙමෙයි. හෑ එහෙම තියනවද? පරිසංචය කියලා තියෙනවද? අත්ත නොච තමන්ගේද තාසං දේවතානංච ඒ දෙවියන්ගේද ඔව් අනුස්සරතෝ තස්ස. ඒ තස්ස පදේ ඔතෙන් ගන්න ඕන. අනුස්සරතෝ තස්ස. හා. එතකොට අන්න ওই වගේ තැන් වල ඒ නිසා තමයි මම කිව්වේ මේ පාලි භාෂාවේදී සමහර තැන් තියෙනවා එක පදයක් අපිට අර්ථ ගත්තී ඊට සමාන විභක්ති තියෙන අනිත් පදෙත් එක්ක සම්බන්ධ කරලායි අර්ථ ගන්න ඕන. දැන් අනුස්සරතෝ කියන පදේ චට්ටි ඒක වචනයි. කොහොමද හැදෙන්නේ? අරිචිත්තයස්ම අනුස්සරතෝ කියන පදේ
අනු ඩබල් මේක වර්ගී
නෑ. මං අහන්නේ එහෙම නෙවෙයි. අනුස්සරතෝ කියන එකේ විභක්තිය මොකක්ද? මොන පදේ වගේද වර්ණ ගිලා තියෙන්නේ? ඒක අනුස්සරති කියලා ක්‍රියාපදයක් මතකයිද? අනුස්සරති කියලා ක්‍රියාපදයක් අහලා තියෙනවා. එහෙමනම් මේ ක්‍රියාපදයෙන් හැදෙන කිතකයක් තියෙන්න පුළුවන් කියලා හිතුන්නේ නැද්ද? අනුස්සරන්ත, අනුස්සරන්තෝ කියලා. අන්න එහෙමයි අපි හිතලා ගන්න ඕනේ තැන්. අනුස්සරති කියන ක්‍රියාපදයෙන් හැදෙනවා අනුස්සරන්තෝ කියලා කිතක පදයක්. ගච්ඡන්තෝ පදේ වගේ. එතකොට ඒක වර්ණගෙනවා ගච්ඡන්ත ශබ්දේ වගේ. වර්ණගාගෙන ගියපුවාම චතුත්තියේ තියෙනවා ගච්ඡතෝ ගච්ඡන්තස්ස. ඒ වගේ තමයි අනුස්සරතෝ අනුස්සරන්තස්ස කියලා පද දෙක හැදෙනවා. එතකොට අනුස්සරතෝ කියලා කියන්නේ අනුස්සරන්ත කියන කිතකයි චතුත්ති චට්ටි ඒකවචනය. ඒතෙන් මතක තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අල්ලගන්න අමාරුයි. ඒ නිසා තමයි දැන් මේ වගේ තැන් අපි කියවලා ඉතින් හුරු වෙනවා. එතකොට දැන් අනුස්සරතෝ කියන පදේ එතකොට අපිට දකිද්දි මතක් වෙන්න ඕන අනුස්සරති කියලා ක්‍රියාපදයක් තියෙනවා. එහෙමනම් ඒ ඇසුරින් හැදුණු කිතකයක් වෙන්න ඇති මේ කියලා එහෙම අපිට අර්ථ ගන්න හුරුවා කියනවා ටික කාලයක් අපි කරගෙන යද්දි. කාට හරි එහෙම මතක් වුණාද මේක එහෙම වෙන්න ඇති ඉන්නේ නැද්ද කියලා? වුණා නම් හොඳයි. මේ නැත්තම් තව ටිකක් අපි ඒ ශබ්දවල මතකී ටිකක් මදි නේද? වර්ණ ගිඩිවල මතකී මදි. ඒ නිසා තමයි මතක් වෙන්නේ නැත්තේ. හරි. එතකොට දැන් ওই වගේ පදයක් දැක්කම අපිට මතක් වෙන්න ඕන මේක එහෙමනම් කිතක පදයක් වෙන්නේ නැති කියලා. හරි. එතකොට අපි අර්ථය ගන්නෙ මේ වාක්‍යයේ කතෘ කර්ම ක්‍රියාවෙන් කරලා කියමු බලන්න. අරිචිත්තයස්ම
කතු ඕකම් තමයි නෙවි සිත තම කර්ම
සිත කර්මය
ආදීනි කුමාර
ඉස්සෙල්ලා දැන් කර්ම පදේ හොයාගන්න කලින් මං කිව්වා අනිවාර්ය කාරණාව තමයි ඉස්සෙල්ලා කතෘව හොයාගෙන ඉන්න ඕන වාක්‍යය. ඊට පස්සේ තමයි කර්ම පදේ හොයන්නේ. එහෙම නැත්තම් වරදිනවා ඒක. ඒ නිසා ඉස්සෙල්ලා කත්‍රුව හොයාගෙන ඊට පස්සේ තමයි කුමක් කියන පදේ දාලා අපි කර්ම පදේ හොයාගන්නේ. එහෙම නැත්තම් දැන් ඉරපායයි. ඒ වගේ වාක්‍යයක අපි ඉස්සෙල්ලා කර්මය හොයන්න ගියොත් අර්ථේ පැටදෙනවා. ඉස්සෙල්ලා අපි ගන්න ඕන පායන්නේ කවුද? ඊට පස්සේ තමයි කත්‍රුව හොයාගෙන ඊට පස්සේ අපි ඉර කුමක් පායයිද? අන්න ඊට පස්සේ අපිට කර්මයක් තියෙනවද බලන්න පුළුවන්. එහෙම නැතු එකවරම අපි කර්මය කියලා දාන්න ගියොත් කුමක් පායයිද කියලා. අපිට හිතනවා මේ ඉර කියන්නේ තේනම් කර්මයේද කියලා. තේරුණා නේද? ඒක නිසා දැන් මොකද දෙයක් වෙනුවෙනොත් අපි කුමක් කියලා සමහරට සිංහලේ පාවිච්චි කරනවා. ප්‍රථමා විදිත්. ඒ නිසා අපි මෙතනදී ඉස්සෙල්ලා බලන්න ඕන පහදින්නේ කවුද? සිතමයි. එතකොට සිත කුමක් පහදීද? උත්තරයක් නැහැ. කර්මපදයක් නැහැ මේකේ. සිත පහදී කියන එක තමයි මේකේ වාක්‍ය. සිත පහදී. ඉතින් එතකොට වාක්‍ය ඉවරයි. ඊට පස්සේ ඉතිරි කොටස කාගේද හිත පහදුනේ කියන විස්තරය තියෙනවා. ඒ හිත කියන පදේට විශේෂණ පද තමයි ඉතිරි මුළු ඔක්කොම ටික. එතකොට ඒ චිත්තම් පසීදති කියන එක තමයි වාක්‍ය. හරි ලේසි නේද? එතකොට ඉතිරි කොටස ඒ උක්ත විශේෂණ පද. උක්ත විශේෂණ තමන්ගේද ඒ දේවතාවන්ගේද අර කියපු ಗುಣ ටික සිහි කරන්නා වූ ඔහුගේ සිත පහති. පැහැදිලි? ඒ විදිහට වෙන් කරගන්න පුළුවන් වෙන්න ඕන වාක්‍යයක් දැන් නේද?
සිහි කරන්නේ කියලා දැම්ම
වැරදි. කරන්නා වූ ඔහුගේ. මොකද මේක චට්ටි පදේනේ. කරන්නේ කිව්වොත් එහෙමනම් අනුසරන්තෝ වෙන්න ඕනනේ. තස්ස චිත්තම් පසීදති නෙන්නේ. තස්ස කියන පදයට විශේෂණව තමයි අනුස්සරතෝ කියලා ගිහින් තියෙන්නේ. එකම විභක්තියෙන්. හරි. ඊළඟ එක. මෙලෝදයක් තේරෙන්නේ නැද්ද මේ උපසමිතාස්ම? මොකක් දෙකක් කිව්වා මේ නේද? කමන්නේ දැනට උඹ බලන් ඉමු. ඊට පස්සේ අපිට ටික දවසක් යද්දී ඒක ටික මෙහෙම කරගන්න පුළුවන්. හරි. දැන් පළවෙනි පොතේ වගේ නෙවෙයි දෙවෙනි පොතට උදාහරණ අරන් තියෙන්නේ බුද්ධ දේශනාවෙන් අට කතා වලින් එහෙම. එතකොට ඒ වගේදී අර කත්‍රෝ කර්ම ක්‍රියා ඒ පිළිවෙලටම නැහැ. ඒවා අපිට පස්සේ හිමීට හුරු කරගන්න තියෙනවා. අපි එහෙමනම් තව පොඩ්ඩක් ඒ කතාවත් ඉස්සෙල්ලා කතා කරමු. කොහොමද මේ වගේ එකක් කත්‍රු කර්ම ක්‍රියා වෙන් කරගන්නේ? ඊළඟ එක අපි වෙන වාක්‍යකින් ගමු. හරි, අපි ඊළඟ එකත් කියලා තුන්වෙනි එක අපි මෙතන ලියලා ඒක වින් කරගන්න විදිය කතා කරමුකෝ. දෙවෙනි එක කින සිරියස්. ඔව්, ඒ පදේ පොඩ්ඩක් එක මම බැලුවා මේකේ සංයම යත්තානම් කියලා ගත්තම එතන පොඩි අර්ථය ගලපන්න ටිකක් අපහසුකමක් තියෙනවා. ඒක චට්ට සංගායනා පොත්වල තියෙන්නේ සංයම මත්තානම් කියලා. සංයම මත්තානම්. සංයම මත්තානම් කිව්වත් කමක් නැහැ. ඒකේ නම් තියෙන්නේ සංයම මත්තානම් කියලා. චට්ට සංගායනා පොතේ තියෙන්නේ මයින් දෙකක්. මේ වරන්න බෑ නේද? සංයම මත්තානම් කියලා. එතකොට එහෙම වුණොත් අපිට මේ සංදිය කතා කරන්න වෙන්නේ නැහැ නේ. ඒ නිසා මේක අපිට මෙහෙම ලිව්වත් ඒක වැරද්දක් නැහැ. සංයම මත්තානම්. හරි. තේරු. හරියට
තියෙනවා.
මේ මායනෝ දෙකක්ද තියෙන්නේ?
නෑ මායත්තාන කියලා තියෙනවා. සංයම කියලා තියෙනවා.
සංයම. නෑ මේ විදිහට තියෙන චට්ට සංගායනා පොතේ. චට්ට සංගායනා. හරි අපි කියමු තේරුම එහෙනම් නේද
වෙලෙන්දෙක් යාගත් අශ්‍යක ඉක්මවන්නාගේ තමා වික්මී
තමා
ඉක්මී
ඉක්මවිය යුතුයි කොහොමද යුතුයි කියලා ගත්තේ ධම්මපදයේ තියෙන තැන බැලුවද යුතුයි කියලා කියලක් නැහැ ඔව් තමන්ව හික්මවා ගන්න කියන විධානයක් තියෙනවා එතන සංයම සංයම අත්තානං කියන පද දෙක මේ තියෙන්නේ සංයම සංයම එහෙම නැත්නම් සංයම අත්තානං සංයම කියන පදේ හැදින්නේ කොහොමද පංචමී විභක්තියේ මධ්‍යම පුරුෂ ඒක වචනේ දැන් ගච්ඡ පච ඒ විදිහට පදයක් හැදෙනවා මතකයි නේද විධානයේදී ඒක වචනයේදී ත්වං පච ත්වං ගච්ඡ අන්න ඒ විදිහට තමයි ත්වං සංයම කියලා පදයක් හැදෙනවා තියක අට කතාවෙත් මේ පදේ තවත් විස්තර කරලා තියෙනවා අත්තානං සංයම ගෝපය කියන එකයි.
තමන්
මේක ඉතින් වෙන පදයක් එක්ක එන්නේ නැහැ. සංයම කියන විධානේ එන්නේ මධ්‍යම පුරුෂ ඒක වචනේ විතරයි. මේකේ අර්ථය කියවද්දිත් ඒකට තේරෙනවා මේක ත්වං කියලායි තියෙන්න ඕන කියලා. ත්වං පදේ නැහැ මෙතන දීලා. ඒතකොට කොහොමද වාක්‍ය අපි ගලපා ගන්නේ තස්මා ඉබෙවින් තස්මා කියන පදේ පළවෙනියට ඉබෙවින් ඊළඟට වානිජෝ භද්‍රං අස්සං ඉව වානිජෝ වෙලෙන්දෙක් භද්‍රං අස්සං ඉව යහපත් අශ්වයෙක්ව මෙන් හැබැයි ඉතිරි කෑල්ලක් අඩුයි වගේ නේ යහපත් අශ්වයෙක්ව මෙන් උඩට ඔතන කියද්දි අපි අර්ථය ගන්න ඕන පිටිපස්සෙන් තියෙන ඊට පස්සේ කියවෙන විධානයක් හෝ ක්‍රියාවක් තියෙනවා නම් බුද්ධ දේශනාවේදී ඒක බොහෝ තැනක එහෙමයි. ඔය උපමා උපමේය ගලපද්දී ක්‍රියාපදේ තියෙන එක තැනක විතරයි. යහපත් අශ්වේක්ව දමනය කරන්නාක් මෙන්. යහපත් අශ්වේක්ව හික්මවන්නාක් මෙන්. අත්තානං ත්වං අත්තානං සංයම කියන එකයි වාක්‍ය. නුඹ වහන්සේ තමන්ව හික්මවා ගන්න. පැහැදිලි නේද?
හික්මවයි කියන්නේ
දැන් සංයම කියන්නේ විධානයක් නේ මධ්‍යම පුරුෂ ඒක වචන.
හික්මවා ගන්න කියන්නේ
දැන් කෝකේ කතරු ත්වං පදෙත් නැහැ. හරි වැඩි. නේද? කතරුව ඉතින් අතින් දාලා අපි හදාගෙන ඉතුරු ටික ගලපලා ගන්න ඕනේ. එහෙම නැත්තම් ඒ නිසා තමයි මම මුලින්ම කිව්වේ නේද? මේ දෙවෙනි පොත එක වසරේ ඉඳන් පහ වසරට දානවා වගේ වෙනවා මේ දෙවෙනි පොතට ආවම කියලා. ඉතින් අර අපි කලින් කතා කරපු හැම එකෙම ඉතින් පැහැදිලිව කතරු කර්ම ක්‍රියා තිබුණා. මේකේ හරි වැඩි දැන් කත්‍රුත් නැහැ. ඒ නිසා ඉතින් ඒ ක්‍රියාපද එහෙම බලලා අපි මේ තැන්වල කත්‍රු අඳුනා ගන්න ඕන. ඒ අර උපමාවේ කත්‍රුනේ. උපමාපදේ කත්‍රු වේ. ඒක වෙන කතාවක්. ඒ කොටස ඉවර වෙනවානේ මෙන් කියන එක. වානිජෝ භද්‍රං අස්සං ඉව වෙලෙන්දෙක් යහපත් අශ්වේක්ව හික්මවන්නාක් මෙන් ඒක උපමාවනේ. හරි නේද? තව උපමා ටිකක් කියන්න වෙනවා මේ ටික තේරෙන්න. එහෙමද?
ඒක සම්පූර්ණ අර්ථය ගන්න විතර එබැවින් වෙනින්දා යාවුන් මාස්ටර් මොන්නසේ
පොඩ්ඩක් ඉන්න. අපි මෙහෙම ගමු. අපි මෙහෙම කියන එක වඩා හොඳයි නේ. වෙලෙන්දෙක් යහපත් අශ්වේක්ව හික්මාන්නාක් මෙන් එබැවින් නුඹ තමන්ව දමනය කර ගන්න. තොප කියලා කිව්වත්
කමක්
කියන එක අවධාරණයක්. ඉතින් එහෙම තොපම අත්තානං කියන පදේ තමයි ဒုတိය. ත්වං කියන එක කතෘ උක්ත පදේ, අත්තානං කියන එක ဒုတိය පදේ, සංයම කියලා කියන්නේ ක්‍රියාපදේ. ලියන්න ඕනද වාක්‍ය? ඕනේ නේද? ලිව්වත් ඉතින් ওই ටික තමයි නේද? ඒ කියන්නේ උපමාව මුලට එනවා. ඊට පස්සේ එබැවින් කියලා එහෙම ගන්න. ඊට පස්සේ. හරි, ඊළඟ එක අපි කියමුකෝ. ඔව්, ඒකත් එහෙම තමයි. ඒකත් ඒ විදිය කොටස් දෙකක්
තියෙනවා.
මම කෑල්ල ගන්න ඕන. මම ඔබ වහන්සේගේ ඒ වචනය කරමි. ඒ කීම කරමි. අපි මේ වාක්‍ය ලියමු. ලියලා මේ ඔක්කොම ටික හැබැයි මකන්න වෙනවා නේද? නිකම් මේ ටිකේ තේරුම් නම් ඉතින් කියාගෙන කියාගෙන ගිහිල්ලා අපිට අභ්‍යාස දෙකක් විතර ඉවර කරන්නත් පුළුවන්. ඉතින් වැඩක් නැහැ නේම නේද? ඒ නිසා ඉතින් අපි එහම කතා කරගෙන යමු. කාලයක් යයි හැබැයි. කමන්න නැද්ද? දවසක ටික අභ්‍යාසයක්වත් නේද? ටිකක් ඉක්මනට ඒක ලියමු. ලියනවා පොඩ්ඩක් අකුරු වෙන වැරදුනාට කමන්නේ.
කරෝනි තේතන් වචනන්න.
ඔව්. තේ තන් වචන. තයන්න කයන්න වගේ වෙන.
වැරදීව.
අර වැරදුනාට කමන්නේ නැහැ කිව්වනේ ඒකයි.
තංසි හරි. චන්ද සුමනායස් මම මේකේ බෙදලා වාක්‍ය බෙදලා ලියුම් බලන්න. කත්රු කර්ම ක්‍රියා ටික මේක ඉස්සෙල්ලා මෙතන වාක්‍ය දෙකක් මුල් එක ඉස්සෙල්ලාම ක්‍රියාපදේ මොකක්ද? හා ඔව් ඒක ඒකද? ක්‍රියාපදේ. හරි. ඊට පස්සේ කෝකත්‍රු කරෝමි කියලා එනවා නම් මොකද්ද කත්‍රු වෙන්න ඕන? කෝ ඒක තියෙනවද? ආයෙන එක අතින් දා ගන්න වරහන් නේතු මුලට. ඔව්. හරි එහෙනම් ඒක නිකට එන්න ඕන. හා. ඒක උල් ලියන්න ඕන. එක කියලා දාගත්තා නම් ඇති. ටිකක් ලොකුවට වීම තේින්නේ පහ. නෑ ඒක මොන්නේ නැහැ. එකේ ඉලක්කම ලොකුවට නෑ මකන්න ඕනේ නැහැ. දැන් ඇති. ඔය ඇති. ඉලක්කම ලොකුවට දාගන්න. හරි. තේ කියන එකේ තේරුම ඔබගේ ඔබගේ තුම්හ ශබ්දය තව තුයිහං තේ නුඹගේ ඒක තමයි දෙවෙනියට එන්නේ ටිකක් ලොකුට ඉලක්කම දියන් හරි තං වචන කර්මපදී එක එතකොට ඒ දෙක එකට බී වෙන්න ඕන 3/4යි. 3/4යි. එතන 3 4. හරි කරෝමි. හරි. ඊට පස්සේ ඊළඟ එක ඉක්මනට බෙදලා ලියමු බලන්න. අස්ම. සුදමරක් යටින් ඉලක්ක අඳාගෙන යන්න. ආ එතන කවන්නේ.
තාන. පොත මගේ. අසී.
දැන් ওই විදියට වින් කරගෙන ඊට පස්සේ දැන් වාක්‍ය දෙකත් අපි මාරු කරගන්න ඕන. හරි වැඩි. ඉස්සල්ලා එහා පැත්තේ කියලා ඊට පස්සේ මේක කිව්වොත් තමයි අර්ථේ වඩා පැහැදිලි. දැන් මෙහෙම තිබුණාට නේද? ඉස්සල්ලා ওই විදියට ඉස්සල්ලා වාක්‍ය දෙක වෙන් කර ගන්න ඕන. ඊට පස්සේ ඒකේ තියෙන මේ කොටස් ටික ගලපලා අපි වෙන් කර ගන්න ඕන. ඊට පස්සේ අපි වාක්‍ය දෙක සුදුසු විදියට ගලපලා අර්ථ කියන්න ඕන. එතකොට අපි ඉස්සල්ලා කියන්නේ එහා පැත්තේ කොටස. ත්වං මම ආචරියෝ අසි ඔබ වහන්සේ මගේ ගුරුවරයා වෙහි අහං තේ තං වචනං කරෝමි මම ඔබ වහන්සේගේ ඒ කීම කරමි එහෙනම් එතකොට කියලා වෙනවා වාක්‍ය නේද එහෙම නැතුව දැන් මේක කියලා අරක කිව්වද ඉතින් ගැටලුවක් නැහැ මම ඔබ වහන්සේගේ වචනය කරමි ඔබ වහන්සේ මගේ ගුරුවරයා වෙහි කියලා එහෙම කිව්වත් මේක වැරද්දක් නෙමෙයි. වඩා හොඳයි ඉතින් අනිත් පැත්තට කිව්වොත් නේ ධර්තේ පැහැදිලි. දැන් තේරුම හිතලා ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. නේද? කරෝමි කියන එකද? ක්‍රියාපදේ කියලා ලියලා තියෙනවා. එතකොට මේක අපි ඉස්සෙල්ලා ඒ සංදිපද කිව්වේ නෑ නේද? හරි වැඩි නේද? සංදිපාඩම කරගෙන යන්නේ. මේ සංදිපද කිව්වේ නෑ. පළවෙනි එකේ තියෙන සංදිපද කියමු බලන්න. සද්ධාංච සීලාංච සුතංච ඡාගංච පඤ්ඤංච ඒ ඔක්කොම ඒ වගේම තාසංච ඒ පද ඔක්කොම නිග්ඝහීතේට බිඳුවට වර්ගාන්තය ආපු අවස්ථා වග්ගන්තං වා වග්ගී හරි නේද? ඉවෙතින් ඔක්කොම කියන්න ඕනේ නැහැ. ඊළඟට දෙවෙනි එකේ මොකද්ද තියෙන සංදිපද තේජානන්දස්ම කියමු බලන්න. සංයම මත්තානං ඒ දෙක කියමු බලන්න කොහොමද සංයම මත්තානං සංයම අත්තානං කියන එක. එතකොට මොකක්ද ඇවිල්ලා තියෙන්නේ? හල්මකාරයක් ආගම වෙලා. මොකද සූත්‍රය? මදාසරි. යවමදම සූත්‍රයෙන් ඈ. මදාසරි සූත්‍රයනේ නිග්ගහිතයකටනේ. මෙතන නිග්ගහිතයක් නැහනේ. සංයම අත්තානං කියලා තියෙනවා. භද්‍රංව පදේ හැදුනේ කොහොමද? පද දෙක වෙන් කරලා කියමු බලන්න. ගෞතම වංශයස්ම භද්‍රංව ඉව. මොකද උතන වෙලා තියෙන්නේ සංදි වෙද්දී? ඉව කියන එක භද්‍රංව වෙද්දී මොකද වෙලා තියෙන්නේ? වාපරව ස්වරූප. එහෙම වෙලා තියෙනවා. බලන්න මොකද්ද කියලා නේද? කාට හරි මතකද චන්ද කිත්තියස්ම වෙලා තියෙන්නේ මොකද්ද? භද්‍රං ඉව කියන එක භද්‍රංව වෙද්දි. ඉතින් උන දෙහි හිතා ගන්න ඕන ටක් ගාව. ඔව් යන්න ලොප් වෙලා. බිඳුවට පිටිපස්සෙන් තිබ්බ යන්නක් ලොප් වෙලා තියෙන්නේ. මොකද්ද ඒකට සූත්‍රය? හරි කිත්තියස්ම.
කැඩෙන්නේ භද්‍ර ඉව.
භද්‍රං ඉව.
භද්‍රං ඉව නම් කැලේදී
කච්ච කච්චි ලෝපං කච්චි ලෝපං කච්චි ලෝපං සූත්‍රේ නේ
භද්‍රං ඉව නෑනේ
නෑ නෑ භද්‍රං ඉව භද්‍රං අස්සං ඉවනේ
ඈ භද්‍රං ඉව කියන්න ලොක් වෙලා
ඒක වාක්‍යයට ගැලපෙන්නේ නෑනේ භද්‍රං අස්සං ඉව කියන එක නේ වාක්‍යෙන්නේ
නෑ නෑ ඒ
තමයි මං භද්‍ර ඉව. ඊට පස්සේ වාපරව. එතකොට භද්‍ර කියන එකේ තේරුම මොකද? භද්‍ර ඉව කියලා වෙන් කරපුවම වාක්‍යයේ අර්ථය භද්‍රං අස්සං ඉව. එතකොට අස්සං පදේට විශේෂණව තමයි භද්‍ර ශබ්ද. දේශනා වෙති මෙතන තියෙන්නේ ওই විදිහට.
අපි දැනගන්න
නිග්‍රීතංච සූත්‍රයෙන් බිඳුවක් ගත්තා කියලා හිතන්නේ.
එහෙනම්
හරි.
කොචිලෝපං.
දුන්නා නේද නම? කොචිලෝපං නෙවෙයි. පරෝවාසරෝ තමයි. පරෝවාසරෝ. හරි ඊළඟ එක තුන්වෙනි එකේ තියෙන සංදිය මොකක්ද? ඇතැම් විට හැමතැනම නෙවෙයි. ඒකෙම තියෙනවනේ නේද? එහෙම නොවුණු තැනුත් තියෙනව නේද? ත්වංසි කියලා තියෙන පදේ. වර්ග අකුරක් තිබ්බොත් තමයි වෙන්නේ. වර්ගයක් නැත්තම් ඉතින් බෑනේ කරන්න. ත්වංසි කියන පදේ හැදිලා තියෙනෙත් එතකොට ඒ විදිහටම තමයි. පරෝවාසරු. පර ඌ ස්වරය හෝ විටක ලොප් වේ කියන කෙනේ තේරුම. හරි. ඊළඟ එක හතරවෙනි එක නේද? හරි චිත්ත. ඒක නම් ලේසි. ඕකේ මොකද්ද එතකොට තියෙන සංදිය?
අනු සරේත.
එතන විතරද?
සම්බුද්ධ.
ඕක නෙවෙයි ඇත්තටම ඔතනින් අදහස් කරපු සංදිය කියලා නම් පේන්නේ. එතකොට තුන්හාක කියන එකේ තේරුම මොකද්ද?
තොපිට.
එහෙම පදයක් තිබුණා තුන්හාක කියලා එකක් කොහේ හරි අහුණාද?
නෑ එහෙම නෑ.
අහුණේ කොහොමද? තුන්හාකං ශබ්දය. අන්න නිගහිතේ නැති වෙලා. එහෙම සංදියක් අහුන්නේ නැද නිග්‍රහීතේ යතෙන් තැනක ලොප් වෙනවා කියලා. ආ ඒක තමයි වෙලා තියෙන්නේ. ඒ තමයි කොචි ලෝපං කලින් කියපු සූත්‍රය. භයං තුම්හාක නොසියා. තුම්හාකං නොසියා කිව්වොත් එතකොට ඒ වාක්‍ය ගලා යාමට බාධාවක් වෙනවා. ඒ නිසා ඒ පහසුවෙන් ගලාගෙන යාම සඳහා ඒ තැන්වල භාග්‍යතුන්හල දේශනා කරද්දී ඒක අඩු කරලා දේශනා කරනවා. භයං තුම්හාක නොසියා. ගාථානේව. ගාථාවලදී අර රටාවක් තියෙනවනේ. තේරුම කිය එතකොට වෙන් කරගන්නේ කොහමද?
සම්බුද්ධ.
ඔතනත් වාක්‍ය දෙකක්. එහෙම පේනවද වාක්‍ය දෙකක් වාගේ? පේනුණා නම් එහෙම හරි හොඳයි නැත්තම් හොඳ මදි. පළවෙනි වාක්‍ය කියමු බලන්න. ඒ දෙකෙන් තේජානන්ද ආස්ම.
ආදරේ තුම්හාක නොසියා කියනකොට කොතිලෝපම් වෙනකොට අර මුලින්ම කියන්නේ අයන්න පරපදේ අයන්න ඇදිලා
එහෙමම වෙන්න ඕනේ. ඇතැම් විට ඒක වෙන්නේ.
ආ එහෙමයි.
ඇතැම් විට කියලා දීලා තියෙනවා මේ සූත්‍රෙත් ඒක. හරි.
තුම්හාක සම්බුද්ධ මනසරි.
එහෙම යන්නේ කොහොමද?
මනුෂ්‍යරේතන
අනුත්තරීත සම්බුද්ධං. ඒ පළවෙනි වාක්‍ය. තුම් හේ සම්බුද්ධං අනුත්තරීත. තුම් හේ පදේ නෑ උතන. කත්‍රූපදේ නෑ ඒකෙත්. අතින් දාලා ගන්න ඕන. තුම් හේ සම්බුද්ධං අනුත්තරීත තමයි මුල් වාක්‍ය. තෙපි බුදුරජාණන් වහන්සේව සිහි කරව. ඉතින් අපිට ඒක නැතත් අපිට තුම් හේ පදේ ගන්න පුළුවන් නේ. දැන් දැක්කම අනුස්සරීත කියලා තියෙනවා. දැක්කම තේරෙන්න ඕන මෙතන තුම් හේ කියලා ඉන්න ඕන. කත්‍රූපදී කියලා. ඒකෙත් තියෙනවා. ඊළඟ එකේ එතකොට කත්‍රූ ක්‍රියාපදී සියා කියන එකයි වන්නේය කියන එකයි. එතකොට ඒකේ උක්තපදී භයං කියන එකයි. භයං සියා. භයක් වන්නේය. තොට නොසියා කිව්වොත් නොවන්නේ කාටද? ඉතින් තුම්හාකං තෙපිට. ඒක එතකොට කත්‍රූපදේ ඒක එහෙම නෙවෙයි. පැහැදිලි නේද? තුම්හාකං භයං නොසියා තෙපිට බයක් නොවන්නේ. මොනවා කළොත්ද? හැබැයි ඉතින් බුදුරජාණන් වහන්සේ සිහි කළොත් නේද? මේ තැන්වල එහෙම සිහි කරනවා නම් බයක් ඇති වෙන්නේ නැහැ. නේද විමල ජීවායස්ම. ඊළඟ එක. ඊළඟ
පස්සේ සම්බුද්ධං කියන එකත් සම්බුද්ධං.
ඔව් එතනත් සංදියක් තියෙනවා ඇත්තටම. සං උපසර්ග පූර්ව බුද්ධ කියන පදය. එතකොට කොහොමද වෙලා තියෙන්නේ එතනත්? පිටිපස්සෙන් බයන්නක් තියෙන නිසා තමයි හල්මකාරයක් ඇවිල්ලා තියෙන්නේ නිග්ගහී නිග්ගහීතේට. වග්ගන්තං වා වග්ගී. ඊළඟ එක. පස්සෙන්. චින්තිත්වාන.
කෝටි සතන් අදානං.
කෑලි අඩුවෙන් වගේ කියන්නේ. නයන්න කියවෙන්නේම නෑව. හරි. එතකොට ඕකේ කත්‍රූ කවුද? කර්මය ඉස්සෙල්ලා ක්‍රියාපදේ හොයාගමුකු. ක්‍රියාපදේ මොකද්ද? ක්‍රියාපදයක් නැද්ද? උපාගමින් කියන එකේ තේරුම මොකද්ද? එතකොට උපාගමින් කියලා කියන්නේ අතීත ක්‍රියාපදයක්. උත්තම පුරුෂ ඒකවචනී තියෙන අතීත ක්‍රියාපදයක්. අපචින් පචින් කිව වගේ උපාගමින් කියලායි පදේ හැදෙන්නේ. එතකොට ඒකේ තේරුම එළඹි යෙමි. එළඹි යෙමි. එහෙම නැත්නම් අතරම ඉදින් ගියෙමි කියන එක තමයි අර්ථය. වෙත ගියෙමි. එතකොට ඔකේ කතෘ වෙන්න ඕන කවුද? එළඹි යෙමි කියද්දි ඉතින් ඒකේ අය හිතන්න දෙයක් නැහැ. කතෘ වෙන්න ඕන අහං. ඊට පස්සේ එළඹුණු තැන ද්විතියාවෙන් තියෙන්න ඕන මොකක්ද? ඔව් හිමවන්තං. දොරතරම ওই වාක්‍යයේ වාක්‍ය අපි කෙටි කරලා ගත්තම අහං හිමවන්තං උපාගමි. ඒක තමයි වාක්‍යය. ඉතින් ඒක දික් කරන්න තමයි තව දික් කරන්න කියන්නේ ඉතින් ඒ ඉතිරි තව ටිකක් ඒ කාරණාව විස්තර කරන්න තමයි ඉතිරි කොටස් ටික එකතු කරලා තියෙන්නේ. පැහැදිලිද? මේ කටයුතු සිද්ධ කරලා මම හිමාලයට ගියෙමි කියලායි තියෙන්නේ. එතකොට ඉතිරි ටික අර්ථ කියමු බලන්න එහෙමනම්. ඒත් නයන්නේ. චින්තිත්වා කියන එකට සම අර්ථයි චින්තිත්වාන කිව්වත්. තීයක මතක තියාගන්න ඕන. ත්වා ත්වාන කියලා ප්‍රත්‍ය දෙකක් තියෙනවා. ඒ දෙකේම සම අර්ථයි. ඒකත් දැන් අලුත් කාරණාවක්. අපිට පළවෙනි පොතේ ඒක අහුනේ නැහැ. ඒතකොට මතක තියාගන්න ඕන පූර්ව ක්‍රියා විදියට ත්වාන කියලා කිව්වා නේද? කියවනේ. හරි. සිතා
මේක පොඩි කෝටි පතන් ගන්න. නයි කෝටි දෙගන්න ගන්න. නා ප්‍රාණාපාන.
පිහිට ඇති නැති අයට
හිමවන්තං උපාගමි. මොකටද එළඹියේ?
ටොටෝකේ නේක කෝටි සතං ධනං කියන එක දත්වාන කියන පූර්ව ක්‍රියාවේ කිතකයේ කර්මය. නාතා නාතානං කියලා කියන්නේ ඉතින් ඒ දීම ලැබපු අය චතුත්ති බහුවචනයි. ඉතිරියව පැහැදිලි. අසරණ සරණින් අනාතේ අනාතනාතේ. හරි. ඒකේ එතකොට තියෙන සංදිපද ඒ වාහං කොහොමද පදේ හැදිලා
තියෙන්නේ?
ඒ වං අහං මෙසේ මම කොහොමද එතකොට පදේ හැදුනේ? හරි කවුද? දමිතා යස්ම පදේ ඉක්මනට හදමු බලන්න මෙතන. සූත්‍ර ලියන්න ඕනේ. ඕනේ සූත්‍ර ලියන්න ඕනේ වෙලා යනවා. කරලා පිටිපස්ස එකයි දීර්ඝ වෙන්නේ. ඒක දීර්ඝ කරලා හිරක් ගන්නම් දෙන්න. ආහා. හරි. හරි නේද? ගැටලුව තියෙද? හරි, මේ විදිහටයි පදේ හැදෙන්නේ. සූත්‍ර ටික ඉතින් ලියන්න ඕනේ නැහැ, විලේ වෙලා යන නිසා. අපි හැම එකක්ම එහෙම හදන්නේ නැහැ. ඉතින් මේක මතක තියාගන්න, මේ වගේ පදයක් හැදුනම යෙදුනම ඒක හැදෙන විදිය අපිට දල වශයෙන් දැන් මතකේ තියෙන්න ඕන. මේ විදියට හදන්න මතක් වෙන්න ඕන මෙහෙමයි පදේ හැදුනේ කියලා. පුළුවන්ද? ලිව්වට පස්සේ නම් බෝඩ් එකේ ලිව්වයි පස්සේ නම් පුළුවන්ද? එහෙම නැතුවත් පුළුවන් වෙන්න ඕනේ. හා
රීතියක්
විදියට කියනවා ඉරිකෑල්ල මට ඒක එන්නේම නැහැ. මෙතන. එහෙමයි. ඉරිකෑල්ලක් තමයි එන්න ඕන. හරි, ඊළඟ එක අපි කියමු.
මට ඉරිකෑල්ල
එන්නේ. මම හරි. එතන හරි. හරි, ඊළඟ එක කිම් සතනානන්දයස්ම උත්සාහයක් අපි ගමු.
දායකෝ දායකෝ දානපති ඉලන්නේ දේව හත්සන් උපසංකමති විසරදෝ උපසංකමති. දානපති
දායකෝ දානපති. දායකෝ කියලා කියන්නේ දන් දෙන්නා වූ දානපති, දන්පතියා. දන් දෙන්නා වූ දන්පතියා. යඤ්ඤ දේව පරිසං. ඒක මොකක්ද? හරි වෙඩි නේද? යං යං ඒව පරිසං උපසංකමති. එතකොට හරි වැඩි සන්ධි කීපයක් එනවා නේද?
ආයතන
එහෙම බලන සන්ධි නේද? දෙකක් සන්ධි කරලා ඊළඟට ගන්න
ඕනේ.
ඒක නම් ඉතින් ටිකක් කාලයක් යද්දි හුරු වෙනවා. ඉතින් එකපාරම නම් අමාරුයි. දැන් මේ එහෙම තමයි. යන් යදේව කියන එක තමයි. ඉතින් යදේව කියන්නේ යන් ඒව කියන එකනේ. ඉස්සෙල්ලා අපි කඩා ගන්නවා යන් යදේව. තේරුණාද? ඊට පස්සේ මේක ආපහු යදේව කියන එක ආයෙ කඩා ගන්නවා යන් ඒව. පැහැදිලි? ඉස්සෙල්ලා කඩා ගන්නවා යන් යදේව. ඊට පස්සේ යදේව කියන එක ආයෙ කඩා ගන්නවා යන් ඒව. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ එහෙම. ඉතින් නේද? ඒක නිසා ඉතින් අපිට මේ ටික දැනගන්න වෙනවා මේ රීති ටික. එතකොට අපිට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් මෙයා කරගන්න පුළුවන්, අල්ලා ගන්න පුළුවන්.
යංචේ කියලා එකක් නේ.
තේරුමත් බලන්න ඕනනේ. නේද? අපිට පද නම් වෙන් කරගන්න පුළුවන් එක එක විදියට. නැත්තම් යඤ්ඤ කියලා කියනවනේ යඤ්ඤං ඒව. යඤ්ඤ කියලා කියනවා යාගයට. එහෙමත් වෙන් කර ගන්න පුළුවන් ඕකම. මේ දෙන්න ගැළපෙන්නේ නැහැ ඒක. පරිසං කියන පදේ දිහා බලාගෙන ඔව්. මෙතන පරිසං කියන පදේට විශේෂණ වණ ගිහින් තියෙන්නේ යං යං ඒව පරිසං උපසංකමති. යම් යම් පිරිසක් වෙත එළඹෙයිද.
ඉතින් දානපති දායකය දීමෙන්ම පිරිසට එළඹෙයි.
ඒක ගැලයි තින්ගේ අර්ථය මොකක්ද ඒක? යම් යම් පිරිසක් වෙත එළඹෙයි. ඉතිරි කොටසත් බලන්න ඕනේ. එතකොට විසරද වූ යම් යම් පිරිසක් වෙත ඉලඹෙයිද ඒ හැම පිරිසක් වෙතම විසරදව ඉලඹෙනවා
නිර්භයව
ඉලඹෙනවා
නැත්නම් මෙතන මේ තියෙන උපදානකම් කියලා
වචන
දෙකක් තියෙනවා
ඔව්
එකම
ඒ දයන්න ගත්තේ පිටිපස්සේ ගත්ත එක සම්බන්ධ නිසා වාක්‍ය මං කිව්වේ වාක්‍ය සම්බන්ධ කිරීමේ දකාරයක් අපි ගන්නවා කියලා.
ගණක සිංහලට
අපි ගන්නවා. ඔව් සිංහලට. පාලියේදී එහෙම එකක් නැහැ. සිංහලේදී දැන් ඔහු මෙසේ කළොත් මෙහෙම වෙනවා කියලා කියලා කියනවා. ඒතන හල් තයන්නක් දාන්නේ අන්න ඒ වගේ.
ඔය එතකොට ඒ පාලිය කොහොමද
කියන්නේ? සෝ ඒවං කරෝති ඒවං හෝති. අපි ඒව පස්සේ කතා කරගෙන යමු. මේ මතක තියාගන්න තියෙන ඉතින් මේ වාක්‍ය දෙකක් එකට සම්බන්ධ කරද්දී අපිට සිංහලෙන් සමහරට වාක්‍ය සම්බන්ධ කිරීමේ නිපාත පද යොදන්න වෙනවා. තේරුණාද? ඒක පාලි පදේ සමහරට එහෙම පද යන්නේ
නැහැ.
යමක් කියන අර්ථයක් තියෙනවා.
යම් කියන එකකුත් තියෙනවා.
ඔව් දැන් මෙතන පිරිස පදේට විශේෂණ වෙන ගින් තියෙනවා. මම කියවනේ විශේෂණව යනවන යම් සර්වනාමයක්. ඊතනක අපි එකේ මුල් ස්වරූපයෙන් තියෙනවා කියලා. කියවනේ දෙහිම කතාව. යම් යම් පිරිසක් වෙත එළඹෙයිද? අපි ඒකේ එතකොට වාක්‍ය බෙදලා කිව්වොත් මුල් වාක්‍ය දායකෝ දානපති යං යං ඒව පරිසං උපසංකමති යම් යම් ඌ පිරිසක් වෙත එළඹෙයිද ඊළඟ වාක්‍ය සෝ විසරදෝ ඒව උපසංකමති සෝ පදේ නෑ එතන ඔහු විසරදවම නිර්භයවම එළඹෙයි නෑ ඒ මුල් කාලේ ඉතින් කාටත් එහෙම අමාරුයි. ටික කාලයයි යද්දී ඒ ටික හුරු වෙනවා. ඉතින් ඒ නිසා දැන් අපිට උනත් දැන් මේ ටික ඉගෙනගත්තු ගමන්ම මුල්ම කාලේ ඉතින් මෙහෙම වෙන් කරගන්න පුළුවන්කමක් නෑ. ඊට පස්සේ ටික කාලයයි යද්දී හිමීට ඒ ටික ටිකෙන් ටික හුරු වෙනවා. දැන් මේ වගේ පදයක් දැක්කම බොහෝ විට මතක් වෙනවා මේ වෙලා තියෙන්නේ මේකයි කියලා.
දැන් කිසිම තේරුමක්
නැති මන්දිර ඇදලා දානක් දැයි නේ ජීවෙන්න පිරිස එළදී. ඒක තමයි මේ වාක්‍ය බලන්න ඕනේ. එතකොට වාක්‍ය ගැලපෙනවද කියලා බලන්න. වාක්‍ය ගැන පූර්ව අපර ගැලපීම කියලා එකක් තියෙනවනේ. නේද?
ජීවෙන්න පිරිසට එළවෙනවා. සැක නැතුව තමයි එළන්නේ.
සැක නැතුව කියලා කොහොමයි ගත්තේ?
ඇයි
අතන කියනවා
විචාරදෝ
අසකනේ කියලා කරන්නේ කොහෙද නැති නෑ මෙතන ඉතින් නිර්භයව කියන එක විචාරදෝ ඒව විචාරදවම ඒව එතකොට විසරදෝ ඒව කියන එක මොන සූත්‍රයෙන්ද ලොක් වෙලා තියෙන්නේ? සුගත වංශායස්ම විසරදෝ ඒව උපසංගම තියෙන එක. විසරදෝ ඒව කියන එක ඒ යන්න ලොක් වෙලා. පරෝවාසරෝද? වාපරෝවාසරෝ උපසූත්‍රේ නේ. මොකද ඒ දැන් මම බැලුවේ මේ පරණේ මමතක වෙලාද කියලා දැන් සර සම්දිනේ නේද දැන් අපි ඉන්නේ නිගහිත සම්දි ඉවර කරලා මිශ්‍ර සම්දි වල ඒකට අර මුල් ඒවත් මතක තියෙන්න ඕන මතක තියෙනවද බලන්න වෙන්නේ නැති මේක දාන්නත් ඇත්ද නේද හරි ඒ නිසා කලින් මම කියපු ක්‍රමයට මේ ටික කෙටි සටහනක් දාගන්න සූත්‍ර ඒ හැම එකක්ම එක උදාහරණයකුත් එක්ක එක උදාහරණයක් එක්ක ස්වර සංදි ටික වෙනම ව්‍යංජන සන්ධි වෙනම නිග්‍රහිත සන්ධි වෙනම එක උදාහරණයකුත් එක්ක සටහනක් දාගෙන පොඩ්ඩක් බලන්න දවසකට වතාවක්වත් එහෙම ටිකක් හුරු කරගන්න ඕන සූත්‍රවල නමත් එක්ක එහෙම නැත්නම් අමතක වෙනවා එහෙම අමතක වුණොත් ඉස්සරහට ගොඩක් පාඩුයි ඉස්සරහා සමාස පාඩම් වලදී වගේ ගොඩක් අමාරු වෙනවා ඒ නිසා ඒ ටික හුරු කරගන්න ඕන හරි නේද උපසංකමති කියන ක්‍රියාපදයේ ක්‍රියාපදයේ හැදෙද්දි උපසර්ගය සං උපසර්ගය ඊට පස්සේ කමති කියන ක්‍රියාපදයේ එවිල්ලයි උපසංකමති කියලා හැදිලා තියෙන්නේ. එතකොට සං උපසර්ගයේ තියෙන බිඳුවට වග්ගන්තං වගේ සූත්‍රයෙන් ng අකුර එවිල්ලා තමයි සංකමති කියලා මෙතන හැදිලා තියෙන්නේ. හරි ඊළඟ එක හරි
අඤ්ඤායත පනාහං සමනානං සත්‍ය පුද්ධියාන ධම්මං ඒවාහං කස්මං ධම්ම විනය අපක්ඛන්තෝ
අපක්ඛන්තෝ අංගුත්තර නිකායේ මේකෙත් හොඳ සිදුවීමක් මේ සරබ කියලා පරිබ්‍රාජකෙක් තියේ කතාව කියන වෙලාව මදි ඒ පරිබ්‍රාජකෙක් තමයි මේ කතාව කියන්නේ ඉතින් මෙයා එන්නේ දැන් ඒ පරිබ්‍රාජකයෝ අතර කතාවක් ඇති වෙනවා මේ බුදුරජාණන් වහන්සේටයි පිරිසටයි ලාභ සත්කාර උපදිනවා අපිට එන්න එන්න පිරිහෙනවා මොකද්ද මේකට හේතුව ඉතින් කට්ටිය සාකච්ඡා විදි එක්කෙනෙක් කියනවා මම දන්නවා හේතුව ඔය භික්ෂුන් වහන්සේලා සති දෙකකට වතාවක් සාමණේර කෙනෙකුටවත් එන්න දෙන්නේ නැතුව තමන්ගේ හිතවත්ම දායකයින්ටවත් එන්න දෙන්නේ නැතුව වෙනම තැනකට එකතු වෙලා මේ මන්ත්‍රයක් පුරුදු කරනවා. ඒකෙන් තමයි මේ ලාභ සත්කාර ලැබෙන්නේ. ඊට පස්සේ ඉතින් අහනවා එහෙමනම් මේ කවුද කාට හරි පුළුවන් ද ඒක ඉගෙනගෙන එන්න. ඊට පස්සේ මෙන්න මේ සර්බ පරිබ්‍රාජකයා එනවා මේක ඉගෙන ගන්න ඇවිල්ලා ඉතින් ගොඩ කාලයක්වත් ක්‍රියත් කරලා දින ලොකු විස්තරයක් මේ ඊට පස්සේ බලන්න. මේ ඇවිල්ලා අන්තිමට ඉතින් කාලෙකින් පැවිදි වෙලා මේක ඉගෙන ගන්නවා. ඉතින් ප්‍රාතිමෝක්ෂය ඉගෙන ගන්නවා. ඉගෙනගෙන අහනවා දැන් මේ ඉවරද මේකේ හැදෑරීම. ඊට පස්සේ ඉතින් ඒස් වන්නහස කියනවා ඉතින් ඉවරයි. ඊට පස්සේ සිවුරු ඇරලා ගිහිල්ලා අනිත් තැන්වල මෙන්න මේ කතාව කියනවා. තැන් තැන්වල කියනවා මේ මම මේ ශ්‍රමණ සාක්‍ය පුත්‍රයන්ගේ ධර්මය ධර්ම විනය දැනගෙන තමයි මේ විදියට සාසනින් බැහැර වුණේ. මම මෙහෙම සිවුරු ඇරියේ ඒක දැනගෙන කියලා ඉතින් ඕක හැමතැනම කිව්වලු කියලා කියනවා. ඉතින් භාග්‍යතුන් හස් ඊට පස්සේ ඒ ආරාමයටම ගිහිල්ලා තින් ප්‍රශ්න අහනවා මේ ධර්ම විනේ සරබ පරිබ්‍රාජක මේක දැන් චට්ට සංගායනා වගේ හොයාගන්න ලේසි මේකේ තියෙන පාඩයක් මෙයා කළාම හොයාගන්න එහෙමද මට මතක ඔය වගේ සිදුවීම් තව කීපයක් තියෙන්න පුළුවන් තව කීපයක් තියෙන්න පුළුවන් අවස්ථා වගේ මේකෙදි එහෙම සිදුවීමක් වෙන්නේ හරි කොහොම හෝ අපි තේරුම කියලා බලමු මොකක්ද කියන්නේ කියලා නේද ඒකෙත් එතකොට කොටස් දෙකක් තියෙනවා වාක්‍යයේ අපි මේකත් ලියමුද හොඳයි නේද ඉතින් ඉක්මනට ලියලා වින් කරගන්න එක හොඳයි ඕනේ නැද්ද දැන් මේකේ එතකොට ඒ වාක්‍ය වින් කරගද්දි බලන්න ඕන ක්‍රියාපද දෙකක් උක්ත පද දෙකක් තියෙනවා වගේ පේනවා නම් ඒ වගේම ඒකේ අර්ථය දල අර්ථය එක වතාවක් කියවගෙන ගින් බලන්න. එතකොට අපිට තේරෙනවා මෙතන වාක්‍ය දෙකක් තියෙනවා කියලා. එතකොට ඒ දෙක වින් කරගන්න ඕන. ඊට පස්සේ ඒ වාක්‍ය දෙකේ කර්තෘ කර්ම ක්‍රියා වින් කරගන්න ඕන වෙන වෙනම.
Oh, no.
මේක ඇත්තටම වාක්‍ය දෙකක්ම නෙමෙයි මුලින් තියෙන්නේ පූර්ව ක්‍රියාවක් ඈ පූර්ව ක්‍රියාවක් සම්බන්ධ වාක්‍ය ඛණ්ඩයක් මුලින් තියෙන්නේ ජානිත්වා කියන තේරුම ඉතින් කියන්න දෙයක් නැති වෙනවා ඊට පස්සේ ඉතින් බිම බලාගෙන ඉන්නවා ඊට පස්සේ අනිත් පරිබ්‍රාජකු ඉතින් දොස් කියනවා මේ කොත ඉවර වෙලා පස්සේ කාලෙක නේද මේ විදිහට මේ කොටස පූර්ව ක්‍රියා කොටසක් උඩ වාක්‍ය ඛණ්ඩය ඒකෙත් ඒතකොට කර්තෘ කර්ම පූර්ව ක්‍රියා තියෙනවා ඒ ටික එහෙනම් මං එනකන් කවුද පළවෙනි කොටස ගෝතම වංශයත්මයි චන්දකීර්තියත්මයි කොටස් දෙක වෙන් කරන්න පළවෙනි එක ගෝතම වංශයත්ම දෙවෙනි එක චන්ද කිත්තිය අඩුතෙන් කරවන්නත් ඕන මේ ක්‍රියාපද නැතිනම් ඒ තලු තින්දාලා නැහෙනි දෙවෙනි එකේ ක්‍රියාපදයක කමන්නේ අපක්කන්තෝ කියන්නේ කිතක පදයක්. අපක්කන්තෝ හෝමි හෝමි.
ඉවත් ගියේ කියන්නේ
බෑ. ගියේ වෙමි.
ගියේ.
ගියේ මි කියන එක තමයි තේරුම.
ආදරණීය අපක්කන්තෝ කියන්නේ කිතකේ විතරක් ගත්තත් ඒක අර්ථයක්
නෑ. ගියේ කියන එකයි.
ගියේ කියන එහෙවත් අර වාක්‍ය ඉවර
කරලා කියන්න පුළුවන්. ඒ නිසා තමයි දැන් මෙහෙම තියලා තියෙන්නේ. පුළුවන් නිසා
මෙතන අහං කියලා තියෙන නිසා ගන්න
තියෙන අහං කියලා තියෙනවා කොමි කියලා ගත්තෙ මෙතන අහං කියලා තියෙනවා සෝ කියලා තිබුණා නම් ඔව් පොටි
දැන් මම කෙලින්ම කිව්ව ඉවත් කියන්නේ
එහෙම කමන්නේ අර්ථය හරි
කොකටද
තස්මා ආ ඔව් නෑ නෑ ඒක හරි තස්මා කියන එක ධම්ම විනය පදයට දේශනායි. ඒ ධර්ම විනය. ත ශබ්දයි. ත ශබ්දයි වර්ණ ගීම. ඒ අර්ථයකුත් තියෙනවා. එහෙමත් අර්ථ ගන්න පුළුවන් නම් මෙතන පංචමියෙන් කියලා ගන්න. දොර කොහමද අර්ථය ඉන්න ඕන? කාටද කියන්න තිබුණේ? ආ කියමු බලන්න.
මම අනාහි ශ්‍රමසාති පුත්‍රයන්ගේ ධර්මය
අඤ්ඤාය කියන්නේ ඥානීත්වා කියන එකයි තේරුම. ඥානීත්වා දැනගෙනම දැනගෙන
දැනගෙනම
දැනගෙන
ඔව් දැනගෙන
මම
ඒවන් මෙසේ ඔව් මෙසේ මම
ඒ ධර්ම විනය
ධර්ම විනයෙන්
ධර්ම විනය ඉවත්
ගියේ.
ආශ්‍රයයන්
අර ඔබ දැන් අර සමනාලන් කියලා කිව්වම අර අගෞරව කරන්න වගේ නේද සංකේතය? සමනයාගේ
කියන අදහස
නේද? ශ්‍රමණ සාක්‍ය පුත්‍රයන්ගේ ශ්‍රමණ පදේ විශේෂණ වගේ තියෙන සාක්‍ය පුත්‍යානම් කියන පදේ ඉතින් ශ්‍රමණ සාක්‍ය පුත්‍රයන්ගේ
දැනගෙනම
කියන්නේ දැනගෙනද කියන අර්ථය අපි දැන් කියමු. දැන අවධාරණ අර්ථයේ නම් බහුලව ච කාර්යය යෙදෙනවා අඩුයි. දැනගෙනද කියන එක තමයි තින් අර්ථය. දැනගෙනද.
ඒක
වෙනස් කරනකොට
ඒ
දැනගෙනම වගේ අර්ථයකට ඡේද දාන්නේ. ඒවා ගන්නවා ඒ වගේ පදයක් නැහැ. ඒ පදයක් ඒක නම් ඉතින් අර දේශනාවේ තියෙන විදිය. ඉතින් අපි සමහර තැනක ඇතැම් නිපාත පදේ දෙනවා තව නිපාතයක අර්ථවල. සමහර තැනක මේ තැන ඒව නිපාතයේ අර්ථයෙන් මේක යෙදුනේ එහෙම කියලා කියනවා. සමහර නිපාත පද. ඒ තැනක ඒකට අපි ඒ විදිහට අර්ථ ගන්න ඕන. සමහර තැනක අවධාරණාර්ථය සඳහා එහෙම යෙදලා තියෙනවා. ම කියන අවධාරණය සඳහා. මෙතන නම් මට බලන්න බැරි වුණා එහෙම. හරි. අපි ඊළඟ එකට යමුනේ. හරි මේකේ සන්ධි පද ඉතින් වෙන් කරගෙන තියෙනවා. අපහු ඒවා සන්ධි කරපු විදිය හිතා ගන්න පුළුවන්ද? පන අහං. ඔව් දීගං සූත්‍රයෙන්. ආපහු ඒවං අහං. දීගං සූත්‍රයේ අපු පෙරලන් බෑ. කොහොමද ඒක උනේ චන්දකිත්තිය ඇස්මා? කොයිද බර බින්දුව එහෙනම් එහෙමනම් බින්දුව තියෙන්න එපාය. තොර බින්දුවට මොකද උනේ?
කොචිලෝපන්.
කොචිලෝපන් සූත්‍රයේ නිග්‍රහිතය ලොප් වෙනවා. ඒ ලොප් වෙලා ඊට පස්සේ දීර්ඝය වෙනවා. හරි නේද?
ඇතැන්
තැන
ඇතැන් කස්චි
හරි ඊළඟ එක අට නේද කාටද තියෙන්නේ හා පුළුවන් වෙයිද අපි ටිකක් ඉඳලා පස්සේ දවසක බලමුද එහෙමද ද උත්සාහයක් ගන්නවද
වාක්‍ය නම්
කියනවා ඔය එකවත් කියමුක අපි හා
තේමයි ගාපති තන්නේ වෙත්
හරි. ඒකේ වාක්‍ය කියමු බලන්න. සුදමරක් හිතයිස. තේ නැහි කියන එකට තියෙන්න ඕන. තේ නැහි.
ගහපති මොහපතිය.
හරි. හරි කියන්නේ වැරදුනොත් විතරක් කියන්න. තේ නැහි මොකද්ද තේ නිපාතයක් ඔක තතියපදේ නෙවෙයි තේ නැහි කියන්නේ තනි නිපාතයක් දීලා නැද්ද තේරුම
එසේ
වීනම් එසේ වීනම් දීලා ඇති මං දන්නේ
එහෙම තොපගෙන්
කියලා ගත්තේ කොහොමද එයම ඒ වචන ඉක්මනට එකත් ලියමු වාක්‍ය එකමට කවුද පිවින කාට හරි දෙමු ලියන්න නේ හැමෝටම දෙන්නත් එපා ඒ ලියන්න අරිය චිත්තයස්ම ලියන්න බලන්න වාක්‍ය ලියලා වෙන් කරන්න එයම නැවත නෙවෙයි එත් මෙහිලා මෙහිලා එයම විචාරණ මැදින් පටන් ගත්ත මේක. ඉතින් උඩකින් පටන් ගත්ත නම් ඒ සීනේ ඉඳ කෙලවරකින්. නැත්නම් ඉඩ මදි වෙලා ආය උඩින් ලියන්න වෙනවා නේ.
පොඩි ප්‍රශ්නයක්
නේ. ඒක එක වචනයක් ආස්ම. තේ නැහි. ඕකේ කමා නැහැ. තියෙනවා. කමාවක් නෙමෙයි එතන. එන්න ඕන මේ වැරදි ලකුණක් මන් දාලා තියෙනවා. ඒ කියන්නේ එතන එකතු වෙන්න ඕන කියලා දාලා
තියෙනවා. එතකොට මේ කරන්නේ.
ඒක සංදියන්නේ නෙමෙයි තේනහි නිපාත පදය. තනි නිපාතය. තනි වචනය. ඒ නැහි එසේ වී නම්.
එතන කමාවක් නම්
එතන එකතු වෙලා තියෙනවා.
නැහැ.
එකට කරලා නෙමෙයි තියෙන්නේ.
ඈත්ලා තියෙනුත් මේ ඒක
නේද කමාවක් එන්නේ නැහැ දෙන්න කොහොමද තේනයි පදේ දීලා තියනවද බලන්න පොතේ කියලා වරි
මේ මේකේ කවලස් නම්
ඔව් එතන කියන්නේ ඉඩස අයින් වෙන්න ඕන කියලා මම දාලා
හරි
ඔව් වෙන් කරගන්න වචන
ටික
ගහපෙ නෑ අර ටික වචන ඉස්සලා වෙන් කරගෙන ඉන්න ඕන අර පඤ්ඤේ මෙත්ත කියන එක එතනම කඩන්න කෑලි වලට ඒ මොකක්ද
නේද කියලා
තිබුණා ඔච්චර තන් ඒව එත් තන් ඒව එත් හරි ඒකට අරකින් ඊතල් වගේ ගහන්න කොටස් තුනක් හරි ආ හරි දැන් අංක දාන්න.
ගහපති.
මෙහිලා එයම හරි
මේ දෙකමනේ
නෑ ඉස්සෙල්ලා තන් හේව හරි ගෘහපති හරි ගෘහපති තුමනි එසේ වීනම් මෙහිලා එයම නැවත විචාරන්නෙමි පටිපුච්චිස්ස පැහැදිලිද මේ වාක්‍යයේ අර්ථය නිකන් තේරෙනවද අමාර ගහපති කියන එක ගෘහපතිය තේනයි කියන්නේ එක නිපාතය එසේ වීන එහෙමනම් කියන එක දීලා තියෙනවද පොතේ කියලා වරක් දීලා නැද්ද ඉතින් ඒක වෙන කොහේ හරිවත් ලියා ගන්නනේ පොතේ ලියන පොතේ හරි ලියා ගන්න තේ නැහැ එසේ වීනම් එහෙමනම් තිබුණා නේද හරි ඊළඟ වාක්‍ය ඒක කවුද ඉමල ජීවය මේකේ තේරුම අපහු කියන්න ඕනේ නෑ නේද ගැටලුවක් නෑ නේද මේක
සේවීනම් මෙහිලා එයම
නැවත තන් ඒව කියන එක තන් ඒව උනේ කොහොමද තන් ඒව එක තන් ඤේව උනේ කොහොමද සුගත වංශාස් මං කියමු බලන්න. ඤකාරයක් ඇවිල්ලා. ඈ? මොකෙන්ද? පුචිලෝපම්.
පුචිලෝපම්.
නෑ. තව සයිචේකේදී යයන්නක් තියෙන්න එපායි පොත වහ ගන්න ඕන චන්ද සමනාය ඒහෙන්යන් සූත්‍රේ ඊටිපස්සෙන් ඒ යන්නක් තියෙනවා පේනවා නේද ඒ යන්නක් හෝ හකාරයක් ඊටිපස්සෙන් තියෙනවා නම් බින්දුවට ඤකාරයක් ඇවිල්ලා එතෙන් තැනක දිත් වෙනවා කියලා කිව්වා ඒ කාර්යයේ තියෙනවා නම් ද්විත්ව වෙනවා කියලා කිව්වා. හරි. එතකොට ඒ විදියටයි හැදිලා තියෙන්නේ. සූත්‍ර මතක නැහැ. නේද? අදම ගිහිල්ලා ඒ ටික වෙනම පොඩි පොතක් ගන්න ඕනේ. අර පොඩි නෝට් පොත් තියෙන්නේ. අදම ඒකක් අරගෙන මේ ඔක්කොම ටික ලියා ගන්න. ලියාගෙන ඊළඟ දවසේදී ෂෝට් නෝට් පොත අරන් එන්න ඕන මම බලනවා ඒක. ඒක මම බලනවා.
සූත්‍රය.
ඔය සූත්‍ර ටික සූත්‍රයයි එක උදාහරණයක්. ඒව එත්ත කියන එතනත් සංදියක් ආය වෙලා තියෙනවානේ. තඤ්ඤේව කියලා හැදෙන්න පුළුවන් එතන. ඔය කියපු ක්‍රමයට. ඒහෙන් යම් සූත්‍රයෙන්. ඊට පස්සේ ආපහු තඤ්ඤේව එත්ත කියන තැන ආය සංදියක් වෙනවා. ඒක කොහමද උනේ? එහෙමත් වෙලාද නැද්ද? වෙලා තියෙන්නේ. එතනත් ආය සංදියක් වෙලා. තඤ්ඤේ වෙත්ත කියලා නේ තියෙන්නේ. නැත්නම් තඤ්ඤේව එත්ත වෙලානේ තියෙන්නේ. එහෙමනේ තියෙන්න ඕන. එතන මොකද්ද තියෙන සංදිය? ඡන්ද කිත්තියද? දැන් ඊට පස්සේ ඉස්සෙල්ලා ওই ටික වෙන් කරලා හදා ගන්න ඕනේ දැන් මේ දෙක සංදි වුණාම මේක ඒහෙන් යන සූත්‍රයෙන් එහෙම හැදෙනවනේ. මේක හදන්න ඕනද? සංයේව කියන එක කලින් හැදුවා නේද? සංයේව කියන පදේ කලින් හදලා තියෙන්නේ. ඊට පස්සේ දැන් මේ දෙක ආපහු සංධි කරනවා. කොහොමද? මුලින්ම කතා කරපු සූත්‍රය. ඒ නිසා තමයි ඉතින් අමතක නේද? මුලින්මනේ කතා කරේ ඕක. නේද? දැන් ගොඩක් කල්නි කතා කරලා නේද? හරිද? තේජානන්ද ඇස්ම. හරිනේ. හා. හරි ඊළඟ එකේ නම් කියමු බලන්න. කො කිය
තන්හි සස්ස සතං හෝති තංච ආදාය ගච්ඡති තන්හි
කොහොමද තන්හි කියන පදේ හැදුවේ අපි කලින් හැදුවා ඒ පද නිග්ගහීතේට ඤකාරයක් දැන් කියපු සූත්‍රේම තමයි ඒ හිඤ්ඤං හයන්නක් නී පිටිපස්සෙන් තියෙන්නේ හී කියන නිපාතය පිටිපස්සෙන් තියෙන්නේ තං හී කියන එකයි තං හී වෙන්නේ තං හී
තං ඒ ඒක තේරුම්
ඒක තමයි මම අහන්නේ හියන්න ඉතින් නිපාතය වනාහි කියන අර්ථය. ඉතින් පද පූර්ණ නිපාතයක් සමහර කෙනෙක්ගේ ඒකේ විශේෂත්වයක් නැහැ. එය වනාහි හා තස්ස සකං හෝති. ඔහුගේ සන්තකය එහෙම නැත්නම් සොකීය දේවි. මොකක්ද ඔය? ඔතන ওই සිදුවීම අපි බලන්නේ නැත්නම් සමහරට අර්ථය ටිකක් අපහැදිලි. ඔතන ඇත්තටම මේ කියාගෙන යන්නේ කරපු පින්පව් ගැන. තංහි කියන එකේ මෙතන තං කියන එකේ අර්ථය කළ පින්පව්. පින්පව්. එතකොට තංහි ඒ කළ පින්පව් තස්ස සකං හෝති. ඔහුගේ සන්තකය වේ. සතු වූ වේ. සොකීය දේවේ තංච එය එය එසේම එය ගෙන යයි හරි නේද එතන ඒ කිනා වාක්‍ය ඉදින් තේරෙනවා සාමාන්‍යයෙන් නේ එතනත් එහෙමයි මුලින් එක වාක්‍යයක් තියෙන්නේ තං හි තස්ස සකං හෝති එතනින් එක වාක්‍යයක් ඉවර වෙනවා සකං කියද්දිද බෑ සතු ඌ දෙය වෙයි සතු ඌව වෙයි සන්තකය වෙයි කියන එක ඒ පින්පව් ඔහුගේ සන්තකය වෙයි එතකොට සකං කියන පදේ දිහා බලාගෙන තං කියලා ඒ කියන අර්ථයේ සර්වනාම පදේ තියෙන්නේ. එතකොට මේ දෙකම ප්‍රථමාවින් තියෙන්නේ හෝති කියන ක්‍රියාපදේ. සකං කියන්නේ නපුංසක ලිංග වයි මෙතන යෙදিলা තියෙන ඒ පින්පව් කියන පදේ දිහා බලාගෙන. පුඤ්ඤා පුඤ්ඤානි කියන එකනේ. අපි තමුක පිනක් කියලා පුඤ්ඤං කියන පදේ දිහා බලාගෙන ඒ පින කියන එක දිහා බලාගෙන තං කියලා මෙතන හිටලා තියෙනවා. ඒ නිසා නපුංසක ලිංග ඒක වචනයෙන් මේ තියෙන්නේ. නපුංසක ලිංග ප්‍රථමා ඒක වචනයි තං කියන පදේ. ඒකත් සටහන අදා ගන්න ප්‍රථමා ඒක වචන පදේ. තං කියලා කියන්නේ ප්‍රථමා ඒක වචන. මේක ප්‍රථමා ඒක වචනයි. නපුංසක ලිංග. ලිංග තුනේම වර්ණ ගිනවනේ. තව ශබ්දය මෙතනදී නපුංසක ලිංගයෙන් තමයි ගිහින් තියෙන්නේ පින්පව් කියන පද අපි පින කියලා ගමුකෝ ඒක නපුංසක ලිංග නිසා හරි නේද? සකං පදෙත් එතකොට ඒ නිසා තමයි සකං කියලා නපුංසක ලිංගයෙන් තියෙන්නේ. දැන් හෝති කියන ක්‍රියාපදයට ප්‍රථම පද දෙකක් තියෙන්න පුළුවන් කියලා මං කියවනේ කලින් නේද? එතකොට ඒ තියෙන ප්‍රථම පද දෙක තමයි ඔය. තං කියන පදෙයි සකං කියන පදෙයි. ප්‍රථම පද දෙක. එය ඔහුගේ සන්තකය වෙයි. මොකක්ද එය කියලා කිව්වේ? කරපු පින්පව්. තංච ආදාය ගච්ඡති. එතන ක්‍රියාපදේ නැහැ, මේ කර්තෘපදේ නැහැ. ගච්ඡති කියන ක්‍රියාපදේ කර්තෘ කවුද? එතකොට සෝ. ඒක ඊළඟ වාක්‍යය. එතකොට කර්තෘපදේ සෝ තංච ආදාය ගච්ඡති. එය එසේම එය ගෙන යයි. පැහැදිලි නේද? එය රැගෙනද යයි. එහෙම හරි. එහෙම අත් ගන්න
පුළුවන්.
එසේම ඊය ගින යයි කියලා ගත්තා. ඔව් එසේම
කිව්වේ.
චර්ච් શબ્දයෙන් අපි ඒ పూర్ව එකත් එක්ක සම්බන්ධ කරගන්න එසේම කියන අර්ථය චර්ච් શબ્දයෙන් ගන්න පුළුවන්. තවද හරි නේද? ඔහු එන් එය ගෙන යයි. ඔව් ඒක ඉතින් අතින් දා ගන්න ඕන වරහන් ඇතුලේ ඒක දා ගන්න. තී කත්‍රු නැති නිසා වාක්‍ය ගච්ඡති කියන එකේ දැන් කත්‍රු නැහෙනේ. එන්න ඕන ඉතින් කවුරු හරි අර සර්වනාම පදයකින් අපි තියනවා සෝ කියලා ඒ නිසා. එහෙම නැත්නම් විමල ජීවෝ කියලා දා ගන්නවා නේ. විමල ජීවෝ තංච ආදාය ගච්ඡති. මේ කැමති එකක් දාගත්තා යකිනේ සෝ වෙනකොට නේ. ඊළඟ එක. එතකොට තංච කියන පදේ හැදුනේ කොහොමද? අරිචිත්තාස් මං කියමු. අපි වෙන කාට හරි දෙමු. විනේ විසුද්ධිය ආස් මං. තංච. වග්ගන්තං වා වග්ගේ. ඊළඟ එක 10 වෙනි එක. කාටද තියෙන්නේ? සුගතං සස්මනේ කිම්
ඉමානි චතිකාරි අරිය සත්‍යානිති වික්ක වේ යන්තං උත්තං ඉදමි සම්පටිච්ච උත්තං මානනි.
හරි අපි මේකත් ලියමු. වාක්‍යයක වැදගත් වාක්‍යයක්. අපි කරුණු කීපයක් කියන්න තියෙනවා කොහොමද මේ කොටස් වෙන් කරගද්දී ගන්න ඕන කියන එක. මේකේ පාලි ටික තමයි වෙලා යන්නේ වගේ නේද? සිංහලේ වයිටික්ම නියමවා වගේ.
බැලන්සන් මේක දේසි අරගමාරුයි.
ඔව් දැන් ඒක අනිත් පැත්ත වෙලා තියෙනවා. පාලි එක අමාරුයි සිංහලේක ලේසි වගේ නේ. නෑ හේතුව දැන් එහෙමම මාරු කරන්න දෙයක් නැහැ නේ මේක. තියෙන විදිහටම සිංහලෙක ලියාගෙන යන්නනේ මම අද හිතන් ආවේ අභ්‍යාස එකමාරක් විතර ඉවර කරන්න. විස්තර වැඩිද අපි තව ටිකක් ඉක්මනට යමු.
නේ නේ කොහොමද?
තවත් දෙමින් ගියා නම්
හරි. එතකොට මේකේ තේරුම දල වශයෙන් කියාගෙන යමු බලන්න ඉක්මනට. ඊට පස්සේ අපි වෙන් කරමු. අපි මෙහෙම ගන්න ඕන. භික්ඛවේ මහණෙනි ඉමානි චත්තාරි අරිය සත්‍යානි ඉති මේවා සතරක් වූ ආර්ය සත්‍යෝ යයි යං තං ගුත්තං යම් ඒ දෙයක් වදාරණ ලද්දේද ඉදං මෙය ඒතං පටිච්ච වුත්තං එය සඳහා කියනා ලද්දේය. ඒ කලින් කියපු කාරණාව සඳහා තමයි මේ කිව්වේ කියන එකයි අර්ථය. දවෝක ඉන්නේ සූත්‍ර දේශනාවක අගදී. ඒ මුලින් විස්තරයක් භාග්‍යතුන් වහන්සේ මුලින්ම දේශනාවක් කරනවා මේ චතුරාර්ය සත්‍ය කියලා කෙටියෙන්. ඊට පස්සේ ඕක භාග්‍යතුන් වහන්සේ විග්‍රහ කරනවා. මොකක්ද මේ චතුරාර්ය සත්‍ය? ඒ විග්‍රහ කරලා අවසානයේ මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මම අර කලින් කිව්වේ චතුරාර්ය සත්‍ය කියලා. ඒ කිව්වේ මෙන්න මේ දැන් කියපු ටික සඳහායි කියන එකයි අර්ථය. මේ දේශනාව අවසානයේ තමයි මේ කොටස දේශනා කරන්නේ. කලින් අර මම කිව්වනේ චතුරාර්ය සත්‍ය කියලා මාත්‍රිකාවක් නිකන් උද්දේශය වගේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ නිද්දේශය දේශනා කරනවා. නිද්දේශ පටි නිද්දේශ. ඒ ඉවර කරලා, ඒ කියන්නේ වැඩි විස්තරය. ඒ ඉවර කරලා අවසානයේ භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව කරනවා. ඒතර ඒකේ තේරුම අර මම මුලින්ම කිව්වේ මාත්‍රිකාවක් මේ චතුරාර්ය සත්‍යයි කියලා. අන්න ඒ මාත්‍රිකාවේ අර්ථය දැන් මේ කියපු ටිකයි. මේ ටික සඳහායි, මේ ටිකේ අර්ථය සඳහායි කලින් අර කතාව මම දේශනා කළේ කියන එකයි අර්ථය.
පූර්වා පරිකල්පන කියන්නේ
ඒක. ඔව්. ඒ දෙක ඊට පස්සේ සම්බන්ධ කරලා දේශනා කරනවා. ඔක ඉතින් බොහොම පැහැදිලිව තියෙනවා ගොඩාක් සූත්‍ර දේශනාවල. ඉදං මෙය ඒතං පටිච්ච උත්තං කියලා වෙන් කරගන්න. එතකොට පටිච්ච කියන එකේ හේතු කොටගෙන හේතු කොට කියන අර්ථයක් තියෙනවා ඈ. නිසා හේතු. ඉදං මෙය, ඒ ඉදං කියන එකෙන් කියන්නේ මෙය කියලා කියන්නේ දැන් භාග්‍යතුන් වහන්සේ අන්තිමට කරන විස්තරේ සම්බන්ධව. මේ විස්තරය ඉදං කියන එකේ තේරුම මේ විස්තරය ඒතං පටිච්ච උත්තං. එය සඳහා, ඒ මුලින් කියපු මාත්‍රිකාව සඳහා උත්තං දේශනා කරනවා. හරි නේද? ඇති ඊළඟ එක. ආ මේකේ සන්ධිපද. අරිය සත්‍යා නීති. ආ කියමු බලන්න.
අරිය සත්‍යානි ඉති.
එතකොට කොහමද හැදිලා තියෙන්නේ? සූත්‍රය. සූත්‍රය.
ඉකාරේ ලොක්කලම් පරස්පරයෙන් ඉකාරේ ලොක්කලා පූර්ව සුරේ දීර්ඝ.
එහෙම වෙන්න පුළුවන්ද? දැන් දෙකේම ඊනු දෙකක් තියෙන්නේ. එහෙම වෙද්දී පරස්පරී ලොක් වෙන්නේ. එහෙමද? අසරූප එකක් මේ පරස්පරය ලොක් වෙන්න පුළුවන්. තොරමෙතනදී වෙන්නේ වාපරවත රූප නෙවෙයි. සරාසරි ලෝපං සහ දීගං සූත්‍ර දෙක. මොකද පිටිපස්සේක ලොක් කරන්න බෑ වාපරවත රූපයේ. මොකද සච්ඡානි ඉති කියලානේ තියෙන ඊනු දෙකක් ළඟ ළඟ තියෙන්නේ. සමානයි. එතකොට පූර්වස්වරේ ලොප් වෙන්න ඕන. පැහැදිලිද කතාව? ඊට පස්සේ දීගං සූත්‍රයෙන් පරස්වරේ දීර්ඝ වෙන්න ඕන. යන්තං කියන්න බලන්න එහෙනම් චන්ද කිත්ති ඇස්ම කොහොමද යන්තං එක අර යන්තං උනේ කියලා. අනික කටි හිතනවා ඇති යන්තම් බේරුණා කියලා නේද? කොහොමද වෙලා තියෙන්නේ? බිඳුවට හර නයන්නක් ඇවිල්ලා පිටිපස්සෙන් තියෙන්නේ තයන්න නිසා වග්ගන්තං වා වග්ගී ත වර්ගයේ අන්තිම අකුරනේ හල්නා යන්න කියන්නේ. ඊතෙන් ඉතින් මතක් වෙන්න ඕන දෙයක්. ඉද මේ තන් පදේ කොහොමද අරිය විලාසායස්ම? ඉද මේ තන්. ඕ. ඕ මේ සන්ධි හැදුන විදිහ. කවුද? අපි කියමු රතනානන්ද ඇස්ම උත්සාහයක් ගමු බලන්න. මොකද්ද වෙලා තියෙන්නේ? බිඳුව වෙනවට අල් මයන්නක් ඇවිල්ලා. එහෙනම් මොකද්ද සූත්‍රය? ඈ? ඔව් මදාසාරී සූත්‍රය. හල් මයන්නක් ඇවිල්ලා තියෙනවා. සොරියක් පිටිපස්සෙන් තියෙන වෙලාවක හල් මයන්නක් ඇවිල්ලා. හරි ඒ ටික තමයි. ඊළඟ එක අපි කියමු.
සම්මුතරෝ මිනන්තරෝ චරණන්තරෝ නිපන්තරෝති සතරෝ බුද්ධා ඒකකින් තේව කප්පේ උපජීවි.
ඒක නම් ලේසියි වගේ නේද? කියාගෙන යමු බලන්න.
සම්මුතර මිනන්තර චරණන්තර නිපන්තරෝ නිපන්තර
ඉති යනුවෙන් එහෙම නැත්නම් යන
සතර බුදුවරු ඒකකින් කියව කප්පේ ඒ කල්පේහි උප්පත්ති පහළ වුණා.
ඒ කල්පයේද?
ඒ කල්පේහි
ඒකස්මින් ඒව කප්පේ එකම කල්පයෙහි එකම කල්පයෙහි පහළ වූ සේක. ඒකේ තියෙන තොටේ ටික ගැලපෙන ගලප ගන්න පුළුවන් නේද? තණ්හංකරය, මේධංකරය, සරණංකරය, දීපංකරය යන චත්තාරෝ බුද්ධා බුදුරජාණන් වහන්සේලා හතර දෙනා වහන්සේ.
මෙතන මෙතන ඉපදුනේ කවුද?
ඉතින් අර බුදුරජාණන් වහන්සේලා.
නෑ.
බුද්ධා කියන පදේ නේද නැවතන උක්ත පදේ?
අරවා විශේෂ
ඉති පදෙන්නේ යන කියලානේ තියෙනවනේ. මේ දෙක සම්බන්ධ කරන්නනේ ඉති කියන පදේ තියෙන්නේ. වාක්‍ය සම්බන්ධ කරන්න. බුද්ධා උපජ්ජින්සු කියන එකයි වාක්‍ය. බුදුරජාණන් වහන්සේලා ඉපදුණු සේක කියන එකයි වාක්‍ය. ඉතිරි පද ඉතින් මේ විශේෂණ පද විස්තර කිරීමේ පද ඒටි. ඒකනම් පොඩ්ඩක් බලන්න ඕන. තණ්හාව දුරු කරා කියන වගේ අර්ථයක් ඇත්තේ. අපිට හිතලා ගන්න පුළුවන් ධර්මයේ හරියටම තණ්හං විද්ධංසනං කරෝති ඉති තණ්හං කරෝ කියන හැටි. තෘෂ්ණාව දුරු කරන්නේ නෙවෙයි තණ්හං කර. ඒ වගේ අර්ථයක් ගන්න පුළුවන්. මේ මධ්‍ය පද ලොක් කරන සමාස තියෙනවා. මධ්‍ය පද ලෝප සමාස කියලා. ඒකට මැද පද එතෙන් දැන් ලොක් වෙනවා. මේධා කියලා කියන්නේ ප්‍රඥාවට.
ඒකත්
විග්‍රහ පද ඒකට තෙන්නන්න බලන්න ඕන. මේ තැන්වල මේ ප්‍රඥාව දියුණු කරන්නේ හරි ඒ වගේ අර්ථයක් දීලා. ඒකේ තියෙන වේධා
කියන එක ඒක කෙටි කියලා.
මේ මේධන් නේ ဒုတိය පදේනේ. මේධන් කෙටි වෙනවා මේ තැන්වල. මේධා පදේ ဒုတိය පදේ මේධන් සද්ධා කියන එක ဒုတိය සද්ධන් නේ වගේ. හරි එතකොට තණ්හං කර මේධං කර සරණං කර දීපං කර ඒ හැම තැනකම මොකද්ද සූත්‍රය කවුද කියමු බලන්න ගෞතම වංශය ඔව් වග්ගන්තං වග්ගි අන්තිමට තියෙනවා ඉති කියලා කියලා දීපං කරෝ ඉති ඒක ඥාන ධම්මයස්ම මොකද වෙලා තියෙන්නේ? යන්න ලොප් වෙලා. සූත්‍රය
සරණ
යන්නනේ තියෙන්නේ ලොප් කරනවා. වාපරවත රූප. ඒකස්මින් ඤේව කියන එක ඒකස්මින් ඒව. ඊට පස්සේ මේක අපහු කොහොමද චන්දසුමනාස් මනේ ද වාක්‍ය කිව්වේ? කියමු බලන්න. උඩ තියෙන එක හැදෙන්න ඕන දැන් මේක මේක දීලා තියෙනවා මේක හැදෙන්න ඕන නේ ගණන් හිම හදලා තියෙනවා නේද දෙන්නේ නේද සූත්‍රය ඔව් ඒ හිඤ්ඤං සූත්‍රය නේ නිග්ගයිතේට ඤකාරයක් ඇවිල්ලා ඒක දිත්ත වෙනවා ඊට පස්සේ ඒ ඤකාරයට ඒ කාර්ය එකතු වුනහම ඤේව කියලා හදෙනවා. ඒකස්මින් ඤේව. පැහැදිලි නේද? ඊළඟ එක. ටිකක් අපි ඉක්මනට කියමු. වෙලාව ඉවරයි. තේරුමත් කියන්න. ඔතනත් වාක්‍ය දෙකක් භගවා ඉදං අවෝච මුල් වාක්‍ය භගවා ඉදං අවෝච ඉදම වෝච කියන එක ඉදං අවෝච කියන එකයි භගවා භාග්‍යවතුන් වහන්සේ ඉදං අවෝච මෙය වදාළ සේක හරි නේද? ඒව ඔක්කොම අපි වෙන් කරන්න විස්තර කරන්න යන්නේ
දැන්.
අවෝච. ඉදං අවෝච කියන පදේ එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? නිග්ගහීතයට හල්මකාරයක්. මදාසරි. ඊළඟ එක අත්තමනාතේ භික්ඛු. කොහොද මමනේ කියන්නේ? අත්තමනාති වික්ඛු දැන් කටි අනත්තමනා වෙලා වගේ නේද
අත්තමනා කියන සංදේශන
නැද්ද බලන්න ඔව් ඔව් අත්මනා කියන එක තේරුම නැද්ද?
අත්මනා
අත්ත හදා ගන්න එක. අත්මන කියලා කියන්නේ සතුටු සිත ඇති කියන එකයි. ඒක බහුවචනේ අත්මන තේ භික්ඛු සතුටු සිත ඇත්තා වූ ඒ භික්ෂූන් වහන්සේලා. අභිනන්දුම් ඉති. අභිනන්දුම් කියලා කියන්නේ අතීත කාල උන් ප්‍රත්‍ය. අතීත කාලේ ඊ උන් කියලා කොටසක් තියෙනවා මතකයේ තියෙන. බහුවචනේදී. ප්‍රථම පුරුෂ බහුවචනේ. අභිනන්දති කියන ක්‍රියාපදේ අතීත ප්‍රථම පුරුෂේ බහුවචන පදේ. අභිනන්දුම් ඉති. අභිනන්දුම් ඉති. මොකද්ද එතකොට මෙතන වෙලා තියෙන්නේ? අභිනන්දුන්ති වෙද්දි හා ඊට පස්සේ යන්න කැපෙන්නේ කොහමද?
සරෝ.
ඊට පස්සේ වග්ගන්තම් සූත්‍රේ තකාරය මෙතන තයන්නක් නේ තියෙන්නේ, ඒ නිසා හල් නයන්නක් වෙනවා. හරි නේද? මහා ගොඩක්
තියෙනවා.
අර්ථ ගොඩක්
මෙසේ කියලා තමයි අරකට ගැස්. ඒ සංඥාදී අපි කිව්වේ යන
කියලා. අපි ඒවා කියවලාම ටිකක් හුරු කරගන්න ඕන. හරි. මේකේ තව ගැටලු තියෙනවද? අපි එන ඊළඟ එක කියමු නේද?
භාසිතය.
භාසිතය කියන එකයි.
දේශනා කිරීමටනේ.
කිරීම කියන එකයි. දේශනාව කියන එකයි.
දේශනා කිරීම සතුටු.
ඔව්. දේශනාවට සතුටු වූ කියන එක තමයි. හරි, ඊළඟ එක කාටද තියෙන්නේ? ගෞතම මහතාට. කො කිම් එහෙම වෙන්නේ නැති වෙන්න හැමෝම කටයුතු කරගමු නේද?
කාමේ විසා.
නෑ නෑ නෑ. කාමං කියන එකේ තේරුම දීලා නැද්ද?
කාම
දීලා තියෙනවා. අනිත් පැත්ත.
ඒකාන්තයෙන්.
හා.
ඒකාන්තයෙන්
ඕකේ ක්‍රියාපදේ මොකද්ද?
පතා වැදෙනේ. වැදෙනේ
පතා. ඈ? තේරුම දීලා තියෙද? වැටු නෙමි කියන එක නම් නෙවෙයි. ඔව්, වර්තමාන කාලයි මේක. ඔව්, වැටෙමි කියන එක. වැටෙමි. අතීත කාල නෙවෙයිනි. පතාමි කියන්නේ වර්තමාන කාලයි. සමහර තැනක අනාගත කාලයෙන් දේශනා කරපු අවස්ථා තියෙනවා. හැබැයි ඔකේ අර්ථය අතීත අර්ථයක්. තේරුණාද? ඒතෙන් අපි පස්සේ මං කියන්නම්. ඇතැම් තැනක භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවල තියෙනවා අනාගත කාල ක්‍රියාපදයක් තියෙන්නේ. ඒ වුණාට අර්ථය අතීතයෙන් ගන්න ඕනේ. ඒතෙන් වල අට කතාවේ කියනවා මේකේ අර්ථය අතීතයෙන් ගන්න කියලා. දැන් ශික්ෂාපදවලදී ගොඩක් තැනක අහුවෙනවා. මට ඒක එකපාර මතක් වෙන්නේ නැහැ. මම පස්සේ එක කියන්නම්කෝ. මේ ඒ වගේ තැන් ගොඩක් තියෙනවා. අති දැන් වැරද්ද කළයින් පස්සේ භාග්‍යතුන් වහන්සේ වුණාට ඒක දේශනා කරන්නේ තාම වෙලා නැහැ, නිකන් අනාගත කරන්න යනවා වගේ. ඒ වුණාට ඒ කරපු වැරද්ද ගැනයි දේශනා කරන්නේ. එතකොට මේ අතීතයේදී අතීත අර්ථයේ යෙදුණු අනාගත පද. එතකොට මෙතන අර්ථය අපි කියාගෙන යමු. අහං කියලා එතකොට කර්තෘ පදේ අධ්‍යාහාරයෙන් ගන්න ඕන. අධ්‍යාහාර කර ගන්න ඕන. උද්දපාදෝ නිරයං පතාමි. නිරයට වැටෙමි. වෙන්න එපා හැම කාටවත් නේද? හරි. කාමං කියන පදේ ඒකාන්තාර්ථ නිපාතයක්. ඒකාන්තාර්ථයි. ඒකාන්තයෙන් කියන එකයි. ඉතින් කාමං කියලා කාමයටත් කියනවා කාම කියලා. ඒක නෙවෙයි මෙතන. ඔව්. එක වචනේ අර්ථ ගොඩක් තියෙනවා. මෙතන ඒකාන්තාර්ථ නිපාතය. දීලා තියෙනව නේද? හැමතැනම දැන් කාමං කියද්දි ඒකාන්ත කියලා ගන්න එපා. ඒකයි.
බුදුපුර පායත්තේ අඩවි ඉස්සත්තේ නිරේත කාමයෙන්ම වැටෙන.
නැවත්තේ බදයි.
කාමයෙන්ම වැටෙන. ඒක බලන්න ඕන දේශන එතන අවස්ථාවට අනුවත් බලන්න ඕන. දැන්
මෙතන අද කොහොමද මේ
මේකෙදි අහං මුලට ගන්න ඕන. අහං කියන පදේ අධ්‍යාහාර කර ගන්න ඕන. අහං මම උද්දපාදෝ අවංසිරෝ විශේෂණ පදනේ. ඒ මම ගැනම ප්‍රථමාවෙන් තියෙන විශේෂණ පද. එතකොට අපි මෙහෙම ගන්නත් පුළුවන් උද්දපාදෝ අවංසිරෝ අහං. එතකොට පා උඩුකුරු ඌ පා උඩුකුරුව හිස යටු කුරුව මම කාමං ඒකාන්තයෙන් නිරයම් පතාමි. නිරයට වැටෙමි.
පැහැදිලි නිරය කියලා කියන්නේ ගිනි අඟුවල.
මේක නම් බලන්න ඕන මොකක් ගැනද කියලා. ඔව්. කදිරංගාර ජාතකයනේ.
මේක සාමාන්‍ය ගිනි අඟුවල
කියන්නේ. ඒ වගේ දෙයක් නම් ගූත නරකේ එහෙමත් එහෙම වැටෙනවා නේද? ගූත නරකේ. මෙතන නම් එතකොට ඒක ගැන තමයි කියන්නේ නේ. කදිර අංගාරනේ. කිහිරි අඟුරු නේද? කදිර අංගාර කියන එකේ තේරුම කිහිරි අඟුරු. කිහිරි
අඟුරු.
ඔව් එතනත් කියනවා. හරි. එතකොට මේකේ සන්ධිපදේ මොකක්ද? නැද්ද මොකක්ද? කියමු බලන්න. මොකක්ද එතන තියනවද? එහෙම සන්ධිය තියේද? ඡන්ද කිතියස්ම මොකක්ද? මොකක්ද එතන මේ සන්ධිය කොහොමද වෙලා තියෙන්නේ? වෙන් වුණාම මොකක්ද? එතකොට මොකක්ද වෙලා තියෙන්නේ? ඊළඟේ ඊට අවන්සිරෝ කියන එකෙත් තියෙනවද? නැද්ද එහෙම? මොකද්ද?
අවන්සිරෝ
ආගම නිග්ගහී තංච සූත්‍රේ. එහෙනම් අදට ඇති නේද? හරි. වෙලා ගියා හිතුවට වඩා ගොඩක්. තුන් ගුණයක් විතර වෙලා ගියා හිතුවට වඩා. අපි ඊළඟ එක කොහොමද? සිංහල පැත්ත මේ වගේ ඉක්මනට යනවා. පාලි පැත්ත තමයි වෙලා යන්නේ. තමන්නේ. ඊළඟ දවසේදී එතකොට දැන් මේ ශබ්ද දෙකත් බලාගෙන ඉන්න ඕන. ඇහුණාද දන්නේ නේද? ටිකක් ශබ්ද කරලා කියන්න ඕන ඒ ගැන නේද? ඇහුණාද කියපු එක? අත්ත ශබ්දයයි රාජ ශබ්දයයි බලාගෙන ඉන්න ඕනේ ඊළඟ දවසේ ඉන්නේ. නැත්තම් එතනින් එහා කොටස බැරි වෙනවා ඊළඟ අභ්‍යාස. හරි එහෙනම් අපි නවත්තුනේ. තව කරුණු කීපයක් කියන්න හිතන් හිටියේ. ඉතින් දැන් මේ ටික දිගට දිගට නේද මේ අවිය වෙන. එක දවසක් වින් කරලා කරුණු ටිකක් කියන්න නේද. හරි. ඉතින් අද දවසෙත් අපි මේ ධර්මයේ සාකච්ඡා කිරීම වශයෙන් ධර්මයේ ඉගෙනීම වශයෙන් රැස් කරගන්න යෙදුණු සෑම කුසල ධර්මයක්ම අපි සෑම සියලු දෙනාටමත් ඒ වගේම විශේෂයෙන්ම මේ ධර්ම විනය මේ තාක් කාලයක් ආරක්ෂා කරගෙන පැමිණි පුරාණ මහරහතන් වහන්සේලාට උපහාර පූජාවක් වශයෙන් ඒ වගේම ඒ යම් තාක් ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කටයුතු කරපු තුමන් වහන්සේලා වෙනවද ඒ සෑම සියලු දෙනාටම නිවන් අවබෝධය පිණිසත් අපි සෑම සියලු දෙනාටත් පින් අනුමෝදන් වෙන හැමෝටම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසත් හේතු උපනිශ්‍රය වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් අපහු කෙටියෙන් උනත් ඒක කියන්න ඕනයි. ඉතින් අර හැමෝම මේ ධර්මය ඉගෙන ගද්දී තමන්ගේ ඒ හිතේ ඇති වෙන්න පුළුවන් සමහර විටක මාන්න ආදිය. දැන් මට ටිකක් තේරෙනවා පාළි. ඒ වගේ අදහස් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ ධර්මය ඉගෙනීම කියන එක අපි කිසිම විදියකින් කෙලෙස් ඇති කරගන්න හේතු කරගන්න එපා. ඉතින් කලිනුත් ඒකයි මම කිව්වේ අපිට වඩා ඉතින් දක්ෂ දැන් අනුරාධපුර යුගයේ වගේ ගත්තම හිටපු දුර්වලම කෙනත් අපි මෙතන ඉන්න හැමෝටම වඩා මහා ප්‍රඥයෝ. ඒක නිසා ඉතින් අපි මේ ශාසනයේ විශේෂ පුද්ගලයෝ නෙවෙයි. ඒක අපි නිතර මතක තියාගෙන අපිට මේ මාන්න ආදී ඇති වෙනවා නම් අපි මේවා මේ හීන මාන ඇති කරගන්න කියනවා නෙවෙයි. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා ඉතින් අපි ධර්මයේ දැනගන්න එක අපිට නිවන් අවබෝධ කරගන්න හේතු වේවා කියන අදහසින්ම ඉගෙන ගන්නවා මිසක් තව කාගේවත් අඩුපාඩු හොයන්න හෝ තව කාටවත් පහර ගහන්න හෝ අනුන්ගේ මතවාද බිඳින්න කියන එක ඉතින් අපි සුදුස්සානම් ඒක තව කෙනෙකුට කරුණු කියන එක කරණාවෙන් කමන්නේ. ඊයරින්ද තව කෙනෙක් එක්ක වාද විවාද කරන්න කිසිම විදියකින් ඒ තමන්ගේ දැනුම පාවිච්චි කරන්න එපා. එහෙම කළොත් ඉතින් ඒක මං සලකන්නේ මටත් කරන අගෞරවයක් කියලා. ඒ නිසා ඉතින් තමන්ගේ මම බලාපොරොත්තු වෙන්නේ හැමෝම මේ දැනගන්න දැනීමෙන් තමන්ගේ සීලය ශක්තිමත් කරගෙන සමාධි විපස්සනා භාවනාවන් ශක්තිමත් කරගෙන තව කාට හරි අඩුම ඔන්න සැකයක් හරි ඇති වුණාම පිටුම කෙනෙකුට මොනවා හරි ශික්ෂාපදයක් ගැන සැකයක් ඇති වෙනවා සමහරකට ඔන්න උපසම්පදාව ගැන සැක ඇති වෙනවා මේ විවකී තැන්වල ඒවට උදව්වක් කරන්න ඒ දැනුම ප්‍රයෝගික කරගන්න. ඒ ඇරෙන්න කිසිම හේතුවක් නිසා මේ දැනීම තව කෙනෙකුට පීඩාවක් වෙන විදිහට හීනකින්වත් යොදන්න එපා. ඉතින් ඒ තමන්ගේ තියෙන දැනුම තව එක යෝගීන් වහන්සේ කෙනෙකුගේ හරි සැකයක් දුරු කරලා ඒ කෙනාට උපකාරය පිණිසම යොදා ගන්න. ඉතින් ඒක තමන්ටත් නිවන් පිණිස හේතුයි. තව කෙනෙකුටත් ඒක උපකාරයක් වෙයි. අනිත් පැත්තට කළොත් ඒක අනිත් කෙනාටත් හානියක්, තමන්ටත් ලොකු හානියක්. ඒ නිසා තී ඒක නිතර මතක තියාගන්න. අපි මොන ශිල්පයක් වුණත් වැරදියට ගත්තොත් තව කෙනෙකුටත් හානි වෙන්න පුළුවන්, තමන්ට කොහොමත් හානි වෙනවා. ඒක නිසා ඉතින් ඒ තමන් දැනගන්න හැම දෙයක්ම, තමන් ඉගෙන ගන්න හැම දෙයක්ම තව කෙනෙකුටත් තමන්ටත් උපකාරී පිණිසම වෙන්න මම යොදා ගන්නවා කියන අදිෂ්ඨානෙ තදින්ම තියාගන්න. හොඳයි එහෙනම්. Thank you.